ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වැඩසටහනේ පළවෙනි දවසේ පළවෙනි ධර්ම දේශනාව සඳහායි ආරම්භයක් ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ ඒ සඳහා ආශිර්වාද දෙනා ධර්ම ගෞරවයෙන් යුක්තව නමස්කාරය දීලා පටන් ගමු
නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ ඊවං මේ සුතං ඒකං සමයං භගවා රාජගහේ විහෙරති වේලුවනි කලන්දක නිවාපීතේන කෝපන සමයේන භගවා සක්ඛතෝ හෝති ගරුකතෝ මානිතෝ පූජිතෝ අපචිතෝ ලාභී චීවර පින්දපාත සේනාසන ගිලාන පච්චේනාති තී
ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි වැඩමුළුවක් මේ වගේ කරනකොට හැමදාම අනුග්‍රහයක් වශයෙන් ධර්ම දේශනාවක් සුතානුග්‍රහිතයක් වශයෙන් ධර්ම දේශනාවක් පවත්වන ඉතින් ඒ සඳහායි මේ අපිට කාලය පැමිණලා තියෙන්නේ. ඉතින් ඒ සඳහා අපි දින කීපයක් එකම වහලක් ඇත එකම පිටසක් හමු වෙන නිසා ධර්ම මාතෘකාවක් අරගෙන මේ මාතෘකාව අනුව දේශනා මලියක් දේශනා මාලාවක් වශයෙන් පැවැත්වීමේ ක්‍රමයෙන් අපට ගැඹුරකට විවිෂ්ඨ වෙන්න පුළුවන් නිසා මේ වැඩමුළුවේදීත් ඒ චාරිත්‍රයෙන් පවත්වමු කියලා මම යෝජනා කරනවා. ඒ වගේම ඒ භාවනා වැඩමුළුවේ දේශනාවලිය සඳහා සුසීම සූත්‍රය කියලා වටිනා සූත්‍රයක් මම තෝරගන්න යෙදුනා. මම හිතනවා ඒක දිගේ අපි දේශනාවලිය පවත්වනකොට අපට අපාපගේ තියෙන නොදන්න දේවල් අසා ගැනීමේ ශක්තිය, ඇසූ දේවල් පිරිසුදු කර ගැනීමේ ශක්තිය, සැක දුරු වීමේ ශක්තිය, ඒ වගේම ඇහිමෙන් හුදු චිත්ත මනස පහදින ස්වරූපේ වගේ දේවල් නැත්නම් ධර්ම දේශනාවකින් ධර්ම අනුශාසනා කළබෙන ආනිසංස ලැබෙයි කියලා. ඉතින් මේ සූචීම සූත්‍රය වෙන කාලේ වෙනකොට සරුවච්චන් වහන්සේගේ ශාසනයේ පූර්ව බුද්ධ ශාසනය ගත වෙලා පස්චිම ශාසනයයි එහෙම නැත්නම් කියනවනම් පළවෙනි අවුරුදු 20 පහු වෙලා සිද්ධ වෙච්ච වැඩක් වගේ පේන තියෙනවා. ඒ මොකද එතකොට සරුවච්චන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමේ කලන්දක නිවාප කියන ස්ථානයේ වැඩ හිටියා. ඒක ඔය සවැත්නුවර ජේතවනාරාමයට පස්සේ සිදු වෙච්ච වටිනා විහාරාරාම පූජාවක්. සවැත්නුවර ජේතවනාරාමේ බිම්බිසාර රජතුමාගේ විශේෂ රාජ්‍ය අනුග්‍රහයත් සිදු වුණා. අනාථපිණ්ඩික සිටුතුමා විසාකා මහෝපස්කා මුලෙලා එතකොට රජගහනුවර වේළුවනාරාමයේ ගත කරන කාලේ අනුග්‍රහය ලැබුණේ සවැත්නුවර කොසල් රජුරුවන්ගේ මෙතන අනුග්‍රහ ලැබුණේ බිම්බිසාර රජුවා. ඒ වගේම ජීවක ආදී ඒ ප්‍රධාන උපස්ථායකයන්ගේ අප උපස්ථාන සිව්පස්ස සංග්‍රහය ලැබෙමින් හිටියේ. ඉතින් මේ කාලේ වෙනකොට ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ සංගායනාවේදී කෙලින්ම මතක් කරනවා ඒවම් මේ සුතං ඒකං සම්යං භගවා රාජගහේ විහෙරති වේළුවනේ කලන්දක නිවාපේ කියලා. ඒ කියන්නේ සරුවත්තරණන් වහන්සේ විහාර ආරාම පිළිගන්න අනුතන වදාරලා ඒ වගේ ස්ථානගත වෙච්ච කාලයක්. ඒ කියන්නේ පස්චිම බුද්ධ ශාසනයේ දෙක තේනකෝපන සමයේන භගවා සක්කතෝ හෝති ගරුකතෝ මාණිතෝ පූජිතෝ අපචිතෝ ලාභී චීවර පින්ඩ පාත සේනාසන ගිලාන පච්චේන කියලා ඒ සර්වජන් වහන්සේගේ වැඩපිළිවෙල පිළිබඳව සූත්‍රයට අදාළ පසුබිම සාකච්ඡා වෙනවා සූත්‍ර පාළියේ. ඒ සමයේ සාරවත්යන් වහන්සේ ඊටාත්ම සත්කාරයට භාජනය වෙලා ඒ කියන්නේ දැන් රට්ටු අඳුනගෙන තියෙනවා සර්වජන් වහන්සේගේ වැඩපිළිවෙලේ තියෙන නෛර්යානිකත්වය. ගරුකතෝ හෝති ගරු භාවනීයර පත් වෙලා තියෙනවා. ඒ වගේම මානිතෝ පූජිතෝ බහු මානීයර පත් වෙලා තියෙනවා පූජාවලට ලක් වෙලා තියෙනවා. අපචිතෝ කවුරුත් වගේ ඔළුව නමලා පාත්කරන සර්වඥාන්සේට ඉදිරිපිට ඒ වගේ යතහත් පහත් ගති පවතින පටන් ගන්න තියෙනවා. ඒ වගේම චීවර පින්නපාත සේනාසන ගිලාන ප්‍රත්‍ය කියන සිව්වනක් පිරිසන මේ පිරිකර සිව්පසයය බොහෝ කොට ලැබෙන්න පටන් ගන්න තියෙනවා. ඒ කියන්නේ දැන් තහවුරු වෙලා මුල් බැහැගෙන දැන් සර්වචාන්සික වැඩ පිළිවෙල රටේ සමාජෙ පිළි ආරම්භ තියෙනවා කියන එකයි කියන්නේ. ඉතින් මේකට සාපේක්ෂව ඊගා වාක්‍ය සඳහන් වෙලා තියෙනවා. එතකොට අන්‍ය පරිබ්‍රාජිකයන්. ඒ කියන්නේ ඔය ජීතවනාරාමේ රජගහනුවර වේළුවනාරාමේ ඉසිකිලි ආදී පබ්බතවල පුරා චිරාත් කාලයක් බොහෝ අන්‍ය පරිබ්‍රාජකයන්ගේ වාසස්ථානේ වෙලා තිබිලා තියෙනවා. ඒ කියන්නේ ඒවා කාලයක් ඒ විවේකීට කැමැති කායි විවේකී හොයාගෙන යන විවිධ තපස්නිකායන්ට පරිබ්‍රාජකයන්ට ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට තෝතන්නක් වෙලා තිබිලා තියෙනවා. ඉතින් ඒ ඇත්තන්ට මෙතෙක් කල් තිබුණු ලාභ සත්කාර සම්මාන සිලෝක සරුවච්චන් වහන්සේට වැඩි වෙනවත් එක්කම ඒ ඇත්තන්ට අඩු වෙන්න පටන් ගන්නවා. අන්‍ය පරිබ්‍රාජකයන්ට අර වගේ සත්කතෝ කියලා කියන්නේ සත්කාර කරන කතිය ඇත්තන ඒ ඇත්තන්ගේ සත්කාර අසක්කතෝ වෙලා තියෙනවා. සරුවච්චන් වහන්සේගේ සත්කාර වැඩි වෙලා තියෙනවා. ඒ වගේම ගරුකතෝ කියන එකට සරුවච්චන් වහන්සේ ඇතුළු මේ පිරිසට වික්ෂු සංඝයාට ගරු සම්මාන වැඩි වෙනකොට අනිකුත් පරිබ්‍රාජකයන්ගේ දිස්නේ අඩු වෙලා ගරු සාරුකම් අඩු වෙලා තියෙනවා. මානන පූජන බහුමාන කරපු දේවල් පූජා පවත්වපු වගේ අඩුවක් පේන්න තිබිලා තියෙනවා. අපචිතෝ කියලා කියන්නේ ඒ අත්තන් ඉස්සර බොහොම රහතන් වහන්සේලාට වගේ සලකගෙන තියාගෙන හිටියා. දැන් මිනිස්සු එච්චරම ඒ සඳහා ඒ අත්තන්ට එච්චරම හිස නමල ගරු කරන ගතියක් අඩු වෙලා තිනවා. ලාභ වශයෙන් කීවර පින්න පාස්සේ නාසන සඳහා අඩුවක් පේන්න වෙලා තියෙනවා. ඉතින් මේ නිසා ඒ ආධ්‍යාත්මික ලෝකයේ ආගමික ලෝකයේ පැහැදිලි නැම්මක් පැහැදිලි ගැම්මක් ඇති වෙච්ච බවක් පළවෙනි වාක්‍ය තුනෙන් මේ සුසීම සූත්‍රයේ සඳහන් වෙනවා. ඉතින් මේක තමයි පසුබිම. මේ සූත්‍රයක් ඇති වෙන්න සුසීම කියන පුද්ගලයා එතකොට ඒ අන්‍ය පරිබ්‍රාජක පිරිසක අතර නමක් දිනාගෙන හිටපු කෙනෙක්. අන්‍ය පරිබ්‍රාජක පිරිසක නායකයෙක්. ඉතින් ඒ අන්‍ය පරිබ්‍රාජකයන් මේ සිද්ධියදී ආ දැකලා සුසීමට කතා කරලා කියනවා මේ කාලයේ සර්වචන් වහන්සේට සහ සර්වචන් වහන්සේගේ ශ්‍රාවක පිරිසට මේ විදියට රට්ටු සක්කතෝ ගරුකතෝ මානිතෝ පූජිතෝ අපචිතෝ ලාභී යකෝම කරණ තියෙන දේවල් ඒ පැත්තට හැරිලා තියෙනවා. දැන් පරිබ්‍රාජකයන්ට අසක්කතෝ අගරුකතෝ අමානිතෝ අපූජි නපූජිතෝ අනප න අපචිත අනපචිතෝ ලාභ වශයෙන් පිරිහිමක් තියෙනවා. ඒ නිසා සුසීම මොකද හිතන්නේ? සරුවච්චනාංශේ ළඟට ගිහිලා පැවිදි වෙලා ඔය සරුවච්චනාංශේ කියන බණ ටිකක් ඉගෙනගෙන ඇවිල්ලා අපටත් ඉගැන්නුවොත් අපිටත් ඒ ටික කියවුවොත් රට්ටු ආපහු අපිට සලකාවි. ඒ නිසා කැමැති නැද්ද සරුවචනාංශ ළඟට ගිහිල්ලා ඒ ඔය සරුවචනාංශේ උගන්නන බණ ටිකක් අහගෙන ඉඳී කියලා. ඊට පස්සේ ඉතින් එතනකොට ථේරවාදී අටුවාව මෙතනදී අර්ථකථනයක් දෙනවා. ඒ හිටප පිරිස අතරේ පරිබ්‍රාජක පිරිස අතරේ සුසීම කියන්නේ ටිකක් දක්ෂයෙක්. ඒගොල්ල අතර නායකත්වයට සුදුසු කෙනෙක්. ඒ නිසා ඒගොල්ලෝ ස්වච්ඡන්දයෙන් ඒකච්ඡන්දයෙන් සුසීමව තෝරගත්තා. ගිහිල්ලා බුදුහාමුදුරගාට ගිහිල්ලා මොනවද කියන්නේ මිනිස්සුන්ට? ඒ කියන දේ අහපුහම මිනිස්සු ওই විදිහට සලකන්නේ. අන්නේ පද ටිකක්, ඒ සමීකරණ ටිකක්, ඒ ව්‍යාකරණ ටිකක් ඉගෙනගෙන එන්න ඇවිල්ලා අපිට උගන්වන්න. අපිත් ඒක ගෞරවයෙන් ඔබතුමාට මේ වාගේම ඉගෙනගෙන අපි රට්ටුන්ට ඕක කිව්වහම දැන් හරියයි කියලා. ඉතින් ඊට පස්සේ සුසීම යන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේ ගාවට. ඒක පිළිබඳව වුණත් ශාසන ඉතිහාස වශයෙන් බලනකොට ආනන්ද ස්වාමීන් වහන්සේ කාටත් වගේ අනුකම්පා කරන කෙනෙක්. මේ සුසීම වගේ පිරිසිදු අදහසක යන්නේ නැති ඇත්තෝ, ඍජුවට යන්නේ නැති ඇත්තෝ බොහෝ විට ආනන්ද ස්වාමීන් වහන්සේව තෝරාගන්න තියෙන ඊට වැඩි. ඒ මොකද සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ, මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ, මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ඒ සෑම කෙනෙක් ළඟම බොහෝම විශේෂ ශක්තිති තිබුණා. කිට්ටු කරන්න අමාරුයි. ආනන්ද ස්වාමීන් වහන්සේ ගාව තිබුණා කාටත් වගේ යන්න පුළුවන් හොඳට hina වෙලා කතා කරන ඒ මූණ දීලා වැඩ කරන ගතිය. ඒ නිසා ආනන්ද ස්වාමීන් ගාට ගිහිල්ලා කියනවා අවසරයි ස්වාමීන් වහන්සේ මට ඔබ වහන්සේලාගේ වැඩ ගැන සද්ධාාවක් ඇති වුණා මම ඇවිල්ලා පැවිදි වෙන්නද කියලා. මම කැමැති ඔබ සුමාංශය අරතේ ඔබ වහන්සේ අරතේ පැවිදි වෙන්න කියලා. ඉතින් මෙතනදී කොහොම නමුත් ආනන්ද ස්වාමීන් වහන්සේගේ තියෙන එක බෞසුත භාවයක ලක්ෂණයක් වශයෙන් අඬගහගෙන යනවා සරුවඥාන්සලා. ගිහිල්ලා කියන අවසරයි ස්වාමීන් වහන්සේ මේ පරිබ්‍රාජකයා එතන මේ පරිබ්‍රාජක නායකයා ඇවිල්ලා මා ළඟට ඇවිල්ලා මෙහෙම කතා කරනවා පැවිදි වෙන්න කියනවා කියලා. එතකොට සරුවච්චනංශ කියනවා එහෙනම් ආනන්ද පැවිදි උපසම්පදා දෙන්නේ කියලා. පස්සේ මේ සුසීම දැන් සුසීම හාමුදුරුවෝ බවට පත් වෙනවා. සරුවච්චනංශගේ අනුමැතිය තියෙනවා ආනන්ද ස්වාමීන් වහන්සේ තමයි ගුරු තන්හිලා සලකගෙන කරගෙන ඉන්න වෙලාවේදී එක දවසක ඉතින් සංඝයා වහන්සේලා වගේක් ඇවිල්ලා වස් කාලය ඉවර වෙලා සරුවච්චනංශ ළඟට ඇවිල්ලා ඒ ඇත්තන්ගේ භාවනා තොරතුරු විස්තර කතා කරනවා. කතා කරනකොට අඤ්ඤ භාව ප්‍රකාශ කරන ඇත්තෝ තියෙනවා. ඒ කියන්නේ තමන් යමක් සඳහා මේ ගීගේ අතෑරලා ඇවිල්ලා පැවිදි වුණාද ඒ කාර්යයේ කෘත්‍යය දැන් සම්පූර්ණයි. මගේ වැඩ කටයුතු වසන ලද බඹසර නිමයි. කළ යුතු කටයුතු නිමයි. මම බර බහා තබුවක බවට සර්වඥාසී ඉදිරිපිට ප්‍රකාශ කරනවා. ඉතින් සර්වඥාසී ඉතින් සන්තෝෂ වෙලා නැත්තම් ඒක අනුමත කරලා ගියාට පස්සේ ඉතින් සුසීම හාමුදුරුවෝ ආවේ මේකේ තියෙන රහස් ටික එහෙම නැත්තම් මේකේ ධර්මීය කරුණු ටික අල්ලගෙන යන්න නිසා අර හාමුදුරුවෝ ගාවට ගිහිලා ආන ඔබතුමන්ලා ගිහිල්ලා බුදුහාමුදුරුවෝ ගාව මෙහෙම ප්‍රකාශ කරනකොට ඔබතුමන්ලා මේ වැඩ කටයුතු නිම කරයි කියන එක නේද මේ කියන්නේ කියන ඔව් කියන. ඒ හාමුදුරුවෝ කියනවා ඔව් අපි එහෙම තමයි කිරුවේ කියලා. ඉතින් සුසීමට හරි සන්තෝසයි. ඒ කියන්නේ මම දැන් ආපු තැන නිදානේ හොඳට මැණික් මුතු මැණික් තියෙනවා. يعني හොඳ තැනකට ඇවිල්ලා තියෙන. ඊට පස්සේ සුචි මහනවා එහෙනම් ඔබ වහන්සේලාට මේ එක්කෙනෙක් වින්දගෙන බොහෝ දෙනෙක් වෙන එක එහෙම නැත්නම් මේ පිටියක් හරහා කන්දක් හරහා ඇවිදින්න පුළුවන් ගතිය අහසේ මේ පොළවේ ඇවිදින වගේ ඇවිදින ගතිය පොළවේ වතුර වගේ කිමිදෙන්න පුළුවන් ගතිය එහෙම නැත්නම් කුරුල්ල වගේ පියාඹන්න පුළුවන් ගතිය ආදී මේ විවිධ වූ ඉදිවිද ඥානයේ තියෙනවාද කියලා. ඒ කියන්නේ මේ ඉර්ධි ප්‍රාතිහාරය පාන්න පුළුවන්ද කියලා. අර හාමුදුරුවෝ කියන බෑ කියලා. ඊට පස්සේ සුසීම ඒ කියන්නේ ඒ කාලේ තිබුණු මේ සාර්ථක පැවිද්දෙක් ගාව යෝගාවචරෙක් ගාව තියෙන්න ඕනේ කියලා මිනිස්සු හිතාගෙන ඉන්න දේවල්. ඊට සම්පූර්ණ විස්තරයක් සහිතව අහන මෙන්න මේ කියන ඉදිවිද ඥාන ඔල විස්තර සම්පූර්ණ පොතක තියෙන සාමාන්‍ය විදිහට කියලා අහනවා. ඒ හැමදෙර නෑ කියලා කියනවා. ඊට පස්සේ සුසීම කරබනේ දලා අහනවා. එහෙනම් ඔබ වහන්සේලාට ඈත තියෙන දේවල් ඇහෙන, හිතුව පැතුව දේවල් අහන්න පුළුවන් දිව කන නැත්තම් දිබ්බ සෝතඥානෙ පවතිනවාද කියලා. චහම්දු කියනවා නෑ කියලා. අර බුදුහාමුදුර කාට කිව්ලා අඤ්ඤබා ප්‍රකාශ කරපු ස්වාමීන් වහන්සේලා කියනවා එහෙම නෑයි කියලා. එහෙනම් ඔබ වහන්සේලාට තම තමන් එක භාවනා කරන අනික් අයගේ හිත දකින්න පුළුවන්. එයත් අන්න මේ සරාග හිතක් පහල වුණා කියලා සරාග හිත පහල වෙච්ච අය සරාග හිත අඳුරන්න පුළුවන්. ඒ වගේම විතරාගේ හිතක් පහල වුණා කියලා විතරාගේ හිත අඳුරන්න පුළුවන්. සද්දෝෂ හිතක් කාටරි ආවා කියලා අඳුරන්න පුළුවන්. විිත දෝෂ හිතක් ආවයි කියලා අඳුරන්න පුළුවන්. එහෙම නැත්නම් මෝහගත හිතක් අමෝහ හිතක් අඳුරන්න පුළුවන්. එහෙම නැත්නම් ධ්‍යාන හිතක් මහත්ගත හිතක් අපමණ්‍ය හිතක් එහෙම නැත්නම් අරූප ධ්‍යාන හිතක් එහෙම නැත්නම් ඒ විවිධ අරූප සමාපත්ති වෙන විදිහ කරන්න බලන විශිෂ්ට ඥාන එක එකක් කියලා නම් බාහන්සලට එහෙම එකක් තියෙනවා. ඉතින් අර ස්වාමීන් වහන්සලා එක්ක තොගේට කියන නෑ කිය. ඊට පස්සේ අහනවා එන ඔබාහන්සලාට මේ කෙනෙක් දිහා බලලා එයාන්ට ඒ අයගේ පෙරවිසු කඳපිලිවෙත දන්නා වූ නුවණ. මෙයා අසවල්ව ඉඳලයි මෙතෙන්ට ආවේ. ඒටි ඉස්සලා මෙයා මෙහෙමයි හිටියේ. යාගේ වර්ණය මෙහෙමයි කුලය මෙහෙමයි ගෝත්‍රය මෙහෙමයි අඳුම මෙහෙමයි කෑම බීම මෙහෙමයි ආදි වශයෙන් එහෙම අනුන්ගේ පෙරවිසු කඳ පිළිවෙත කියලා අපි කියන්නේ කුබ්බේ නිවාසානුස්සති ඥාන විස්තර කියලා අහනවා. ඔබ වහන්සේලාට එහෙම ඥානයක් තියෙනවා කියලා. ඉතින් අහම්දුර කියන ඒත් නැහැ. ඊට පස්සේ අහනවා ඔබ වහන්සේලාට මේ ඈත පේන දේවල් සිද්ධ වෙන දේවල් දැකීමේ දිබ්බ චක්කු ඥානය වහලා තිබුණ දෙයක් ඇස්සරියා පෙන්වනවා වගේ බලන්න පුළුවන්. ඒ දිබ්බ චක්කු ඥානෙ තියෙනවා කියලා විස්තර සහිතව නැහැ කියලා. ඊට පස්සේ අහනවා එහෙනම් ඔබ වහන්සේලාට මේ අරූප ධානවල විශිෂ්ට ඥාන තියෙනවද කියලා නැහැ කියලා. ඉතින් දැන් මේ ආම දැන් මේ සුසීම හාමුදුරන්ට අර ගහකට ගල් ගහනවා ගල් ගහනවා ගල් ගහනවා එකක්වත් අඹ වැටෙන්නේ නැහැ වාගේ. ඊට පස්සේ අහනවා මේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේලා මේ කියන වචනේ මට කොහොමදක්වත් තේරෙන්නේ නැහැ කියලා. දැන් අතෙන්ද කියලා බුදුහාමුදුරු ඉස්සරහා කියනවා මේ නිවන් දැක්කයි කියලා. නමුත් ඇවිල්ලා බලනකොට මං ඉල්ලන මොකක්වත් නැහැ. ඉතින් මොකද්ද ඔය ලැබපු නිවන? එහෙම නැත්නම් මට මේක ගැටේ ලියා ගන්න බෑ. මෙතන ගැටයක් තද වෙනවා. ගැටේ අමාරුයි කියලා. ඊට පස්සේ මේක ටිකක් මට විස්තර කරලා කියලා දෙන්න කියලා. ඉතින් හාමුදුරුවෝ මට අපිට මොනවත් විස්තර කරන්න තේරෙන්නේ නැහැ. සුසිය උඹට තේරුණා වේවා නොතේරුණා වේවා අපි පඤ්ඤා විමුක්තයි. අපි චේතෝමත පැත්තෙන් නිවන් දක්වපැත්තො නෙවෙයි. අපි ප්‍රඥා විමුක්ත වෙත්තෝ. ඒ නිසා ඔබ දැනගත්තා වේවා නොදැනගත්තා වේවා අපිට කියන්න තියෙන අපි පඤ්ඤා විමුක්ති මේ රහතන් වහන්සේලායි කියන්නේ. ඉතින් අර සුසීම කරකොල ඇතරිය වාගේ. අද ලංකාවේ ඉන්න ඔක්කොමලව කරකිල්ල ඇතරලා තමයි තියෙන්නේ. ඔක්කොමලා නිවන් දකින්න හදාන්නේ ඔය වගේ අන් එයි කියලා. එහෙම නැත්නම් මොනවා හරි හම්බ වෙයි කියලා. ඉතින් හම්බෙලා ගිහලා හැම තැනම ගිහලා පවුරු ගාලා කුණකොඩවල වලයි වැසිකිලි වලයි හොයනවා. මේ මෙතනවත් දිබ්බ සෝත ඥාන දිබ්බ චක්කු ඥානෙ තියෙනවද? අනුන්ගේ හිත බලා ගන්න පුළුවන්ද කියලා ඔය ඇහෙන කිරෙන කතාවල් වලින් හරියි ලස්සනට පේනවා. ඒක හොඳටම තිබුණේ අපේ ලොකු ශාන්ති වැඩ ඉන්න කාලේ. ලොකු ශාන්ති වැඩ ඉන්න කාලේ ඔක්කොමලා අන්දලා තිබ්බ ලොකු ස්වාමීන් වහන්සේට අරයා වෙලා කියනවා, මෙයා වෙලා කියනවා, අරක වෙලා කියනවා, මේක වෙලා කියනවා කියලා. ඉතින් හැම කෙනාම ඇවිල්ලා කොනහලා බලනවා පොඩ්ඩක් තියෙනවද කියලා මොන හරි ගෑවිලා රෙමෙයි. ඉතින් ඒක දිහා බලනකොට තේනවා මෙච්චර උගත් උනාට මෙච්චර ජීවිත කාය නිර්පේක්ෂව භාවනා කරාට අර හිතේ තියෙන කහට ගතිය. කසට ගතිය. නැති කෙනෙක් නැහැ. හැම කෙනාම හදන්නේ මොකක් හරි දෙයකින් ආරූඪ කරන්නයි. මම හිතියා ලොකු සාංශගේ ආදාහන වෙලාවටත් නානා ප්‍රකාර ඇවිල්ලා කිව්ව කට්ටිය රැස් වී දෙනවා දැක්කා. මේ ආචාර්ය ධර්ම තිබුණා. අනේ මං අවුරුදු 3ක් විතර බුදු ආපු ලොකු අහම්බෙගේ තන්නේ කර ඔත්තු සේවය කරලා බැලුවා මොකක්වත් මං දැක්කේ නැහැ. අවුරුදු මාස 18ක් විතර ලොකු සංසතිය කියලා මොකරපු මගුලක් නැහැ කරන්නේම ඔත්තු බලන එක තමයි මම. මොනවා හරි අං ආපේවා තියනවාද කියලා නැහැ. මොකක්වත් තිබුණේ නැහැ. ඉතින් ලොකු සංසතිය ඇවට පස්සේ ලොකු සංසතිය කියන්නේ මේ මිනිස්සු ඇවිල්ලා බලන්නේ හැම වෙලාවෙම භාවනා කරලා අතිරේක මොකක් හරි හම්බ වෙයි කියලා. මොනවත් නොලැබෙන එක තමයි චේතෝ මුත්‍ය පඤ්ඤා විමුක්ති කියලා විශේෂයෙන් කියන්නේ. ඉතින් මේ සූත්‍රේ මම ඒ නිසා තෝරාගත්තා. ඒක කාටක්වත් මේක පට ඇරලා දැකගන්න මෙවැනි සූත්‍ර පිටකේ තියෙනවයි කියලා පෙන්නනවා. මේ භාවනා කරන කට්ටියට තියෙන්නේ කෙලෙස් අයින් කර දැමීම හැර මොනවත්ක්ම අපේක්ෂා කරනවා නම් මේ සුසීමට වෙච්ච දේ තමයි වෙන්නේ. ඉතින් මේක මනෝ ව්‍යාධියක්. මේ මනෝ ව්‍යාධින්ගේ ලක්ෂණ දෙකක් දැක ගන්න පුළුවන්. එකක් තමයි මේ සුසීම වගේ කවදාකවත් නිවන් දකින්නේ නෙවෙයි භාවනා කරන්නේ. දෙක ලාභ සත්කාර තමයි එකම මුලැමැදාග අපේක්ෂාව. ලාභ සත්කාර සම්මාන තියෙන තැනකට යනවා ඉස්චින් පාත් කරගෙන ගිහිල්ලා ඕන කැපකිරීමක් කරන්න රහත් නිමයි. පැවිදි වෙන්නම් අරක දෙන්නම් මේක දැන් ඔක්කොම දෙනවා වෙන කොහක්වත් යන්නේ නැහැ. යන්නේ ලාභ සත්කාර තියෙන තැනටමයි. ඊළ අපේක්ෂා කරන්නේ මෙන්න මේ ලාභ සත්කාර ලබා ගැනීමේ කෙටි ක්‍රමය. එහෙම නැත්නම් මේ ලාභ සත්කාර ලබා ගැනීමේ ක්‍රමයේ හොරකම් කරගෙන ඉන්න එකටයි මේකේ තියෙන්නේ. මේකේ තියෙනවා ධම්මත්ථේනක කියලා. ධර්මයේ හොරකම් කිරීමේ අදහසින් තමයි කරන්නේ. ඉතින් මේක සාමාන්‍ය ඔත්තු සේවයක සිදුවෙන දේ. ඒක ඉතින් අර ථේරවාදී ආචාර්යවරු බේරිච්ච ආචාර්යවරු මුලින්ම දැනගෙන කටයුතු කරපු නිසා අද 2600ක් යනකම් අපේ ශාසනය ඇවිල්ලා තියෙනවා. ඉතින් මේක අනෙකුත් ශාසනවලත් නැතුව නෙවෙයි. ඉුවයිදී එයත් අන්න මේවා හරියට ඉර ඇඳලා පෙන්නලා නැති නිසා ඔගේ අසරණ ගතියක් තියෙනවා. නමුත් මේ ථේරවාද ශාසනයේ අපි වැඩ කරන එකේ අවශ්‍ය නම් පාර තියෙනවා. ඒ වගේම ਸਰුවචනාංශ විවෘත කරව පාරිය අනන්තවත් පිටපට පටලවා ගන්න පුළුවන් තරකුත් තියෙනවා. ඕන තරම් පිටපට පටලවා ගන්න. නමුත් බුදුරජාණන් වහන්සේගේ තියෙන මහා කරුණාවේ හැටියට හරී ලස්සනට මේ වගේ සිද්දු ඉස්මතු කරලා පෙන්නලා තියෙනවා. මෙන්න මෙහෙමයි ලෝකයා මේ ශාසනය දිහා ආධ්‍යාත්මීය දිහා ආගම දිහා බලන්න. ඒක මනෝව්‍යාධියක්. ඒ මනෝව්‍යාධියට අහු වෙන්නේ ලාභ සත්කාර තියෙන තරමයි. එ නිසා අද්ද බුද්ධඝමර වෙලා තියෙන ප්‍රධානම වැරද්ද ලාභ සත්කාර වැඩිකම්. ඒ නිසා කිසිම කෙනෙක් යන්නේ නැහැ මේ තමන්ගේ දුක නැති කරගන්න අදහසින්. එහෙම නැතිනම් දුකට මුහුණ දෙන්න එපායි. ඒගොල්ලන්ට ඕන කරලා තියෙන්නේ මැස්සෙක්වත් වහ නැතුව කැස්සක් කිඹිසක් නැතුව නිවන් දකින්න. කිසිම දුකකටපත් වෙන්න බෑ. කිසිම දුකක් කිසිම පීඩාවකටපත් වෙන්න බෑ. සුඛ ප්‍රතිපදාවෙන් නැත්තම් සුඛෝපභෝගීව බෙන්ස් කාරෝලින් අර මේ කාපට් දාපු පාරෙම ගිහිලා කෙලින්ම නිවනේ නතර කරලා ඉන්ද සිටි එකේ ගියා වගේ අතරමඟ නතර කර නැතුව යන ගමනක් තමයි බලාපොරොත්තු. ඉතින් ඒක නිසා මේකදී ලස්සනට සුසීම වරණගනවා සංසිද්ධිය. පැසිටි මෙතනදී සුසීමට ඇති වෙන විශාල ઈચ્છා බංගත්වයක් ඇත්තරම මේ ස්වාමීන් වහන්සේලා බොරු කියනවත් නෙවෙයි. නමුත් මේ ස්වාමීන් වහන්සේලා කියන දේ නෙවෙයි මෙයා බලාපොරොත්තු වෙන්නේ. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ ගිහිලා කියන අවසරයි ස්වාමීන් වහන්සේ මම මේ පැවිදි උපසම්පදා ලැබපු කෙනෙක් ඔබ වහන්සේ ළඟට ඇවිල්ලා මෙන්න මේ පිරිසක් ඔබ වහන්සේගේ ශ්‍රාවක පිරිසක් මෙන්න මේ විදිහට මේ තමන් Brahmacharya වැස නිම කළ බවත් ඒ වගේම යමක් සඳහා ගීගේ අතහැරලා පැවිද්ද ලැබුවා නම් ඒ දේ සාක්ෂාත් කර බවත් ඉෂේ බර බිම තබු බව සඳහන් කරා. මේ කියන්නේ ස්වාමීන් වහන්සේ නිවන් ලැබුවා කියන එක නෙයිද කියලා බුදුහාමුදුරුවෝ ඌ කියා. ඉතින් ස්වාමීන් වහන්සේ ඊමත් එක මම එක එක්කෙනෙක්ගෙන් අහුවා ළඟට ගිහිල්ලා ඔබතුමා ඉදිවිද ඥාන ලැබුවාද? දිබ්බසෝත ඥාන ලැබුවාද? එහෙම නැත්නම් අනුන්ගේ හිත දැනගන්න චේතසෝ චේත පරිච්ඡ ඥානද ඥාන ලැබුවාද? දිබ්බ පුබ්බේ නිවාදානුසච්ච ඥාන ලැබුවාද? දිබ්බ චක්කුණාව ලැබුවාද? නැත්නම් ධ්‍යාන ලැබලා තියෙනවද කියලා මොනවත් නැහැ කියන්නේ. කිසිම ස්වාමීන් වහන්සේ මම ඒ ස්වාමීන් වහන්සලෙන් ඇහුවා මට මේක තේරෙන්නේ නැහැ කියලා. ඒ ස්වාමීන් වහන්සලා විස්තර කෙරුවෙත් නැහැ. මට ඕනේ මේක විස්තර වශයෙන් දැනගන්න. විස්තර ලැබුණෙත් නැහැ. ඒක නිසා මට හිතුණා ඔබ වහන්සේ හම්බෙන්නේ. මේකේ මේ මට විස්තර වශයෙන් දැනගන්න. ඉතින් බුදුරජාණන්සේ හිණාවේ නැහැටි මට නිකන් හිණෙන් හිතෙනවා. හිණෙන් හිතා ගන්න පුළුවන් කොහොම හිණාවක් ඇන්දද කියලා බුදුහාමුදුරන්ට. මොකද දැන් තියෙන විකාර දිහා බලනකොට එදායින් අදයි කිසි වෙනසක් නැහැ. ඒතර බුදුරජාණන්සේ කියනවා පුබ්බේව කෝසුසීම ධම්මච්චි ඥානං පච්චා නිබ්බාණං. ඒ කියන්නේ මේ මිනිහා ප්‍රශ්න අහන්න වෙන කොහෙද බුදුහාමුදුරුවෝ උත්තරයක් දෙනවා. නිකන් හරස් කැපෙන්න වගේ උත්තරයක් දෙනවා සුසීම ඉස්සල්ලාම ධම්මටිචි ඥානේ පහළ වෙනවා. එහෙම නැත්නම් දේක හේතුව දැක ගන්න පුළුවන් ඥානෙ කෙනෙකුට පහළ වෙලා ඊට පස්සේ තමයි අනිවන් ලබන්නේ කියලා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ මෙයා කියනවා අනේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කියන එක තේරෙන්නේ නැහැ කියලා. උඹට තේරුණත් සුසීම නැති වුණත් ඉස්සල්ලාම තියෙන ධම්මටිචි ඥානේ ධම්මට්ටි ඥාණයෙන් පස්සේ තමයි නිබ්බාණය කියලා බුදුහාම සඳහන් කරනවා. ඉතින් සුසීම බුදුරජාණන් වහන්සේ කියන අනේ කරුණා කරලා මට මේක කියලා දෙන්නයි කියලා. මේ දිගටම ඒ සූත්‍රයේ දිගටම තියෙනවා ඒ සුසීම කටයුතු කරන්නේ ධම්මත්තේනකෙක් විදියට. මේ බුදුහාමතුරාගෙන් අවශ්‍ය කොටස් ටික ඉගෙනගෙන ගිහි වෙලා ගෙහොලෙන් ඉගෙනගෙන ලාභ සත්කාර ලබන අදහසින්. නමුත් බුදුරජාණන් වහන්සේ එහෙම රිජු එකට විරුද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම කරුණාවකින් මෛත්‍රියකින් ප්‍රඥාවකින් තොරව කටයුතු කරන්නේත් නැහැ. ඒක නිසා මේ අර කර්කොලතරිය වගේ සුසීමට ඒ කටයුතු පෙන්නලා සුසීමෙන් ආනෝ සුසීම මේ රූපේ නිට්ටය දෙයක්ද අනිත්‍ය දෙයක්ද කියලා. එම්මේ මේ අර කතා මොකක්වත් නැතුව කෙලින්ම කායනපස්සනාවට දාන. එහෙම නැත්නම් රූප කර්මස්ථානට හිත දානවා. අනිච්චම් බන්තේ ඒ රූපේ නම් අනිත්‍ය තමයි. ඊට පස්සේ අහනවා යම් කිසි දෙයක් ඒ විදියට අනිත්‍යයි කියලා වැටහෙනවා නම් අන්නෙම අනිත්‍යයි කියලා වැටහෙන දෙයක සැපක්ද පවතින බලන්නේ දුකක්ද කියලා. සංකින්ච අනිත්‍යං තං සුඛං වා දුක්ඛං වා. ස්වාමීන් වහන්සේ යමක් අපිට වශයෙන් පවත්න්න බැරි තරම් වෙනස් වෙන සුළු නම් විපරිණාමයටපත් වෙනවා නම් ඉති ඒකම තමයි දුක කියන්නේ. ආ එහෙමනම් යම් පනනිච්චන් දුක්ඛං තං යම අනිත්‍ය දුක නම් ඒක අනාත්ම දාත්මීය සංකල්පයක් තියෙනවා කියලා. ඒතර බුදුරයි මෙයා කියනවා සුසීම කියනවා සෝහංච යමක් මේ විදිහට පෙරලෙන සුළු නම් යමක් ඒ විදිහට තමන්ගේ සැප පිණිස සුඛ පිණිස පිටින් නැත්තම් එවැනි දෙයකට ආත්මය කියලා කියන්නේ ආත්මය කියලා කියන්නේ වශයේ පැවැත්විය හැකි ගතිය. එහෙම නැත්නම් තමන්ට තමන්ගේ පාලනේ පාත්තන්න පුළුවන් ගතියක් ඉති එහෙම පෙරලෙන සුළු ගතියක් උපරිණාම ගතියකට එනවනම් අනිත්‍ය ගතියක් තියෙනවනම් සුඛ සුභ නැත්නම් ඒකට අනාත්මයි කියන්න බෑ කියලා. ඉතින් ඒ නිසා මේ සූත්‍රයේ අර සුසීම වල්වැදී මේ කැලින්ගෙන ආපු කුළුමීහරකෙක් වගේ අර ලෝකයේ ලාභ සත්කාර වඩන පැති ගැන විශාල ආසාවකින් පොඩි කැපකිරීමක් නෙමෙයි කරන්නේ පැවිද්දත් ලබනවා. පැවිද්දත් ලබලා බලාගෙන ඉන්නේ අර ලෝකයා රවට්ටන්න පුළුවන් නැත්නම් ලෝකයා බොහෝ විට ඉස්සරහින් කියාගෙන දුවන අර මැජික් ටික තමයි. ඉතින් ඒක කිසි කතාවක කිසිම විදිහකට සරුවචන තගේ කරන්නේ නැතුව අර සංඝයා වහන්සේලාගේ தත්ත්වය අරසවා කරලා කියනවා ওই ටික ඇති වෙන්න හෝ නැති වෙන්න හෝ ඉස්සෙල්ලා ධම්මටිච ඥානෙ පහළ වෙනවා. ධම්මටිච ඥානෙ කියන එක අපේ මේ සරුවචනාංශයේගේම අනිකුත් සූත්‍ර කොටස් වල උද්දෘත කරලා බැලුවොත් එහෙම පෙන්නලා තියෙන්නේ සත විසුද්ධි ක්‍රමයට ගත්තොත් නම් ඒ සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ධිට්ඨි විසුද්ධි අවස්ථාව. නැත්තම් සීල විසුද්ධියෙන් චිත්ත විසුද්ධියෙන් පිරිසිදු වුණාට පස්සේ එන ධිට්ඨි විසුද්ධි අවස්ථාව. මෙන්න මේ ධිට්ඨි විසුද්ධි අවස්ථාවේ ඉඳලා තමයි ඒ කෙනෙකුගේ හිත ඔය විපස්සනා පැත්තට වැටෙන්නේ. ඊට ඉස්සෙල්ලා ඒක සීලයෙන් සමාධියෙන් ආඩ්‍ය වෙලා තියෙනවා. ඉතින් මේ පිටිසර මම හිතනවා එච්චරම සීලේ ආනිසංස එහෙම නැත්නම් මෙතෙන්ට ගේනකම් ඇති කරගත යුතු පසුබිම එහෙම නැත්නම් ඒකේ පදනම ගැන එච්චර විස්තර කරන්න ඕනේ නැහැ කියලා. නමුත් ඒකෙන් මම අදහස් කරන්නේ සීලේ නොසලකා හරිනවා කියලා. යම් කිසි කෙනෙකුට ඒ තමන් සමාදන්ව රකින්න සීලය හරියට පවත්වන්න බැරි නම් ඒ පුදුමාකාර විදියට පස්සේදී සංකීර්ණතා ඇති වෙනවා, සංකරතා ඇති වෙනවා. ගුරුවරයාට අල්ලන්න බෑ, ඒ කරන කෙනාටත් අල්ලන්න බෑ. ඒ නිසා හොඳට මතක තියාගන්න ඕනේ කරන දේ කියන දේ කරන විනිවිද පෙනෙන ගතියක් සීලේ තියෙනවා. නැත්නම් සීලාචාර ගතියක් තියෙනවා. එහෙම නැත්නම් හික්මිච්ච ගතියක් තියෙනවා. සීතල ගතියක් තියෙනවනේ මේ වැඩේ කරන්නේ. ඉතින් ඒක නැතුව අර සුචීම වගේ ධර්මත්‍යනක විදියට ඇවිල්ලා මේක මම ඉගෙනගෙන කරන්නම් කියලා පොත්පත් පෙරලා බැලුවට හෝ මොනම දෙයකින්වත් ඒ ධම්මට්ඨියට ධර්මේ පාදනමට යන්න බෑ. නිසා සීලය අත්‍යවශ්‍යයි. ඉතින් ඒක සඳහා ප්‍රශ්න තියෙනවා කියන්නේ කොච්චර සීලෙ තියෙන්න ඕනද කියලා. මොකද කිසිම තැනක සරුවචනාංශයේ සීලෙ ප්‍රමාණ කරලා නැහැ. සීලයක් ඉල්ලලා තියෙනවා. එතකොට ප්‍රශ්න දෙකක් නගිනවා. මොකද්ද සීලේ කොච්චර වෙලා රැකලා තියෙනවද කියලා. නමුත් මේ සූත්‍ර පිටකයේ තියෙන සිද්ධි දිහා බලනකොට එහෙම කිසිම සීලයක නමක් නැති රැකපු චිත්තක්ෂණ ගාණක් නැති ඒ සරකාණි උපාසක එහෙම නැත්නම් ඒ සම්තති මහමෙතිතුමා නැත්නම් සෝපාකලා එහෙම නැත්නම් මේ පටාචාරා වගේ ඇත්තෝ ඒ අතිශ්‍රේෂ්ඨ ඥානත් ලැබලා තියෙනවා. ඉතින් ඒ නිසා මේක පිළිබඳව විග්‍රහ කරන මහසි සයඩෝ ස්වාමීන් වහන්සේ මතක් කරනවා ඒ චිත්තක්ෂණයට එනකන් බුදුන් දකින්නකන් ධර්මයේ දකින්නකන් සංඝයා දැකලා ඒ පරිවර්තන තැනට එනකන් දැන් පටචාරාව කිව්වා නම් එහෙම චාරයක් තිබුණ මිනිස්සෙක් නෙවෙයි. කොටිම කියනවා නම් ඒ වෙනකොට හොඳටම පිස්සු හැදිලා දරුවෝ දෙන්නම ගඟේ ගහගෙන ගිහිල්ලා අම්මා තාත්තත් මැරිලා ස්වාමියාත් නයෙක් ගහලා හුඹහක් උඩ වැටිලා මැරිලා ඇඳුමුත් නැතුව විකාර කර කර හිටපු මිනිස්සෙක්. අර කවුද කියපු මේ පණිවිඩේ තමයි සරුවත්තරණ සීද්‍රට ගිහිලා මේ වගේ බණ කී කැ ඉඳද්දි එක පාට කඩාන වැටෙනවා. හොඳ මධ්‍යම තරුණ ලස්සන කාන්තාවක් ඇඳුන් නැතුව හිතාගන්න. එතකොට මිනිස්සුන්ගේ මොනතරම් මොන වගේ ප්‍රචාරයක් ඇන්දද්ද සරුවත්තරණ සීද්‍රපිට මේ වගේ මේ කාන්තාවක් ඇවිල්ලිවලා ඔළුව නරක් වෙලා බව හැබෑව කඩාන වදිනකොට ඉතින් සරුවත්තරණසේ මොනවත් නැතුව පඩචාරාවට කිව්වා නැගිටින්නේ සීයලව ගැනීම කියලා. නමුත් ඒ ඇඳුන් නැති උනායි කියලා, දරුව නැති උනායි කියලා, ස්වාමියා කම්මේ හුඹාකොඩ මැරිලා නිල් පාට වෙලා කුණු වෙලා හිටියා දැක්කයි කියලා, අම්මයි තාත්තයි ගේ කඩන වැටලා මැරිලා මේ ආදාහන කරන දුන් දැක්කයි කියලා කිසි ප්‍රශ්නයක් තිබුණ නැහැ සතිය පිටව ගන්න. ඒ ධර්ම මණ්ඩපේදී මේකෙදීම බනහලා මාර්ග ඥාන ලැබෙන තරමටම අර පිස්සිට හැකියාවක් තිබුණා. එවැනි තත්ත්වයන් අර්ථදී කොහොමද සීල විසුද්ධිය අර්ථකථනය දෙන්නේ කියලා. ඒ වගේ වෙලාවල් වලට ඒ ශරුවචන මේ මහසිසාඩුක පොත් කියවලාද නැත්නම් අපේ ලුකු සංස්කෘතිය මත දන දෙන්නම එකක් මතයක් ප්‍රකාශ කරනවා. ඒ වෙලාවට ඒ ඇත්ත සීලය අදිෂ්ඨාන කරනවා. අදිෂ්ඨාන සීලයෙන් ඉස්සරහට යනවා. සර්වචනාචි ඉදිරිපිට ගිහිලා බණ අහනකොට එතෙන්ට යනකම් එහෙම මේ ආගමක් ධර්මයක් එහෙම තිබුණ චර්ච නෙවෙයි. සෝපාගෙකෙත් එහෙම නෑ. එහෙම නැත්නම් ඔය සම්තති යමෙච්චමයි කතාවෙත් නෑ. සරකාණි කියලා කියන්නේ අම්මු බේබද්දෙක්. ඒ කිසිම කෙනෙක්ගේ එහෙම හික්මීමක් පේන්නේ නෑ. නමුත් ඒ සර්වචනාචි කියනවා මේ අතෝ එක්කෝ මාර්ගඵල ඥානයක් ලැබුවා නැත්නම් නිවන් දැක්කයි. ඒකෙන් වෙන්නේ ඒ චිත්තක්ෂණයේ සීලය අදිෂ්ඨාන කරනවා. තො හොඳට ගෙනාපු පෙර සංසාරගත පුරුද්ද තියෙනවා. නමුත් මේ වෙලාවේදී හරියටම පණින පිම්මට බෙරි තිබ්බා වගේ සීලය අදිෂ්ඨාන කරපුවාම ආයේ පස්සට යන්නේ නැතුයි කල්ලව. ඒ නිසා පංචිල් ලැද්ද, අටසිල් ලැද්ද, නවසිල් ලැද්ද, දසසිල් ලැද්ද, සාමණේර සීලය ඕනේද, උපසම්පදා සීලය ඕනේද? ඒ සේරම ඒ අපි සමාජයේ විසින් දෙන සංඥා ටිකක් විතරයි. එහෙම කියනකොට අකමැති වෙන්න තියෙද කියනවා. මොකද හුඟ දෙනෙක් හිතන්නේ සීලය කියලා වෙනම මේ යුද්ධට අඳිනකොට අඳින සන්නාය වගේ යකට ඇඳුමක් වගේ එකක් තියෙනවා කියලා. හිතානේ ඉන්නවා ඒක තියෙන්නේ මේ ඇඳුමේ කියලා. එහෙම නැත්නම් මේ අනික් කටේ පටවන්නේ කියලා. නමුත් සීලයේ තියෙන්නේ සුත්වාන සංවරේ පඤ්ඤා සීලමේ ඥාන. අහලා මේ දේ නිසා මට ඉදිරියට යන්න පුළුවන් කියලා අතුරු මාර්ග අයින් කරලා ඍජු මාර්ගයට බැස ගැනීම කාය ద్వාරේ වශයෙන් කාය වචී කාය දුස්චරිත වචී දුස්චරිත අයින් කිරීම වශයෙන් හික්මෙන හීලා වෙන තැනකට යන්න ඕනේ. ඒක නිසා අපිට සීලය පිළිබඳව පොතපත දැනුම තියෙන අපට තීන්දු කරගන්න තියෙන්නේ අපි හැම වෙලාවෙම මේ ඉන්න මට්ටමින් ඉහළ සීලයකට යන්න බලන්න ඕනේ. නැත්තම් ඕනම වෙලාවක සීලේ මෙට්ටහි වෙන්න ඉඩ තියෙනවා. ලැත්තන මේ පාසි බැඳිලා එහෙම මෙට්ටහි වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා සීලය හැම වෙලාවෙම මතක තියාගන්න. චීනට වැඩි අදි සීලයක් පාටපත් කරන්න අවස්ථාවල් හම්බ වෙන එකම මිනිහා තමයි යෝගාවචරය කියන්නේ. ඒ යෝගාවචරයත් Tamanට හම්බ වෙන අවස්ථාවල් ප්‍රයෝජන ගන්න නැතුව නෑ මම මේකෙම ඉඳගෙන ඉදිරියට යන්න හදනවා කියලා කියනවනම් ඒකෙන් අර Taman විසින් කළ යුතු කැප කිරීම නොකර ධර්මයෙන් අතිරේක ලාභ බලාපොරොත්තු වීමක් වෙනවා. එහම ආණ්ඩියක් දෙන එක ඇඳහැලිය වගේ Taman කරන්න තියෙන දේ නොකර Tamanගේ හාල්මිට දාන්න නැතුව අනික් මිනිස්යාගේ දාපු හාල්මිටෙන් කැඳ තැම්බිච්චාම මටත් හම්බ වෙන තයි කියලා බලනකොට අන්තිමට හම්බෙන්නේ පැහැෙන උණු වතුර එකක් විතරයි. ඒ නිසා සීලය පිළිබඳව අද තියෙන ප්‍රධානම දේ තමයි ඒ ගිහි ඇත්තෝ නැවත සලකා බැලීමකට කැමති නැහැ. පැවිද්දොත් කැමති නැහැ. ඒ නිසා ඒගොල්ලෝ ඉන්නවා අපි මේ ගහගෙන තියෙන කුණ්‍යෙ හැම තියේදී අපිට බැරිද ප්‍රඥාවෙන් මේක විපස්සනාවෙන් මේක කඩාගෙන යන්න කියලා. ඉතින් ඒකට බැරි බවට හොඳම සාධකය තමයි බටහිර ලෝකේ බටහිර ලෝක කට්ටිය දානවත් සීලව සලකන්නේ නැතුව උත්කෘෂ්ඨ විපස්සනාවෙන් කෙලින්ම නිවන් දකින්න හදනවා. එක දශම ස්ථානක වෙනසක් වෙන්නේ. හරියට ඒගොල්ලෝ බුද්ධිමත්, හරියට ඒගොල්ලෝ ඊව ගැන කතා කරනවා, ඒගොල්ලෝ ලොකු කැපකිරීමකින් භාවනා කරනවා. නමුත් හිතේ වෙනසක් ඇති කරන අඩුවාන අර දාන සීල මට්ටමේවත් හැඩ ගැහෙන්න කැමැත්තක් නැහැ. ඒක ආශ්‍යාකරේ එහෙම නැහැ. ආශ්‍යාකරේ ගෞරවේ තියෙනවා. නමුත් ඒ වුණාට අර මොකಾದ මොකද්ද බදාගත්තා වගේ ඒ තමන්ගේ මේ ගිහිකම් බදාගෙන යන්න හදකොට මේ සීලය පිළිබඳව ඒ තියෙන හැඩ ගැහෙන්න බැරි ගතිය සුකනම් මේ නැති ගතිය හරස් වෙන වෙලාවක් එනවා. ඒ නිසා සීල විසුද්ධිය ගැන කතා නොකරට පුංචි කළ සලකනවා නෙවෙයි. ඊට පස්සේ චිත්ත විසුද්ධිය කියලා කියන්නේ ඒ කාය වචී දුස්චරිත දෙක අයින් කරුවාට පස්සේ ඊ ගාවට තියෙන මනෝ දුස්චරිත අපි ඒවට කියනවා පරිඋත්ථාන කෙලස් කියලා. කාය වචී දුස්චරිත වලට කියනවා අපි වීතිකම කෙලස් කියලා. එනත උල්ලංඝනය කරන සමාජ නීති සදාචාරාත්මක පද්ධතිය උල්ලංඝනය කිරීම සීලය හා සම්බන්ධ උල්ලංඝනය නොකිරීම සීල ශික්ෂාව වෙනවා. ඒ උල්ලංඝනය නොකරන පිරිසක් අතරින් කෙනෙක් කල්පනා කරනවා මේක දිග පවත්නන් සීලය අනිවාර්යයෙන්ම හිතේ කීකරුකමක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් වචී දුස්චර්ත මනෝ දුස් කාය දුස්චර්ත නෙවෙයි මනෝ දුස්චර්ත වල හික්මීමක් හදා ගන්න ඕනේ. ඒකට අපි කියනවා ඉස්සල්ල පළවෙනි පියවරට කියනවා සමාධිය කියලා. ඒකෙදි කරන්නේ වීචිකම කෙලස් ගාවට තියෙන පරිඋත්ථාන කෙලස් වෙනදා නීවරණ ධර්ම කියලා කියනවා. නිවන ආවරණය කරන ධර්ම ටික නෙයියා වරණ කියලා අපි වට කියනවා. අන්නේ ටික තලාවබන එක යටපත් කරන එක අපි කියනවා සමාධිය කියලා. ඉතින් මේ සමාධිය පිළිබඳවත් මේ සුසීම සූත්‍රය වගේ තැන්වල සඳහන් කිල්ලක් ඇත්තෙම නැහැ. කෙලින්ම කියනවා අපි පඤ්ඤා විමුක්තයි කියලා. කිසිම අර මේ සුසිම කියලා අහනවා ඒ හාමුදුරුවෝ ඔබ වහන්සලාට මේ රූප අධ්‍යාන අරූප අධ්‍යාන පිළිබඳ වගකීමක් අයිතිවාසිකමක් තියෙනවද කියලා නෑ කියන. ඒ වෙනට රහත් වෙලා ඉන්නේ. ඉතින්සයි සමාධි ශික්ෂාවේදී මොකද්ද මෙතන සමාධිය කියලා කියන්නේ? අර්පණ සමාධියක්ද රූපාවචර සමාධියක්ද නැත්නම් සමාපatti වශයෙන් ගන්නේ නැහැ. අරූපාවචර සමාධියද කියන එක විස්තර වෙන්නේ නැහැ. නමුත් මේක නැතුව යන්න බෑ. ඒ කියන්නේ සමාධියක් නැතුව නැත්නම් සීල විසුද්ධියෙන් පස්සේ චිත්ත විසුද්ධියක් නැතුව ඉදිරියට යන්න බෑ. නමුත් මොකද්ද මෙතන ලංසුව කියන එක විස්තර වෙන්නේ. ඉතින් මෙතනදී ඔය විශේෂයෙන්ම අපි ඉන්න මේ කාලේ භාවනාව මුල්තැන ඉදිරියටපත් කරපු මහසී සාඩෝ ස්වාමීන් වහන්සේට විශේෂ ප්‍රයත්නයක් සිදු කරන්න සිද්ධ වුණා. හරියටර සීලය කොච්චර කොයි සීලෙ කොච්චර වෙලා කරන්න ඕනද කියන එක සඳහන් වෙලා නැතුව තියේදී බණ භාවනා කරන අයට කොහොමද රාමුවක් ඇඳලා දෙන්න එපා ඉරක් ඇඳලා දෙන්න එපා සමීකරණයක් කියලා දෙන්න එපා ඒකේ සමාධිය කියන්නේ මොකද්ද කියන එකේදී ඒ ස්වාමීන් වහන්සේ සිද්ධ වුණා ඒ මෙන්න මෙවැනි සමාධියක් තියෙන්න ඕන කියලා. ඉතින් එතනදී මේ මහසීසඩෝ ස්වාමීන් වහන්සේගේ මම දකින වැදගත්කම තමයි එතනදී උන්වහන්සේ පෙන්වන්නේ යෝගාවචර සතිය පැවති යුතු උපරිම සුදුසුකම නෙවෙයි අවමේ සීලයේ වශයෙන් යාන්තමට වැඩේ පටන් අරගන්න මේක තියෙන්න ඕන කියලා ඒ ටික නැති කෙනෙකුත් නැති බව ප්‍රකාශ කරනවා ඊගා. ඔක්කොටම ඒ ටික තියෙනවා සීල්වන්ත වෙන්න ඕනකම තියෙනවා. අව මේ කාය දුස්චර්ත වචී දුස්චර්ත වර්ධගත්තොත් බණ භාවන කෝකුතත් හිරේ විලංගු වෙලා පිට වෙන බව දන්නවා. උසාවියේ ගිහිල්ලා එහෙම නැත්තම් අපාය යන්න වෙන බව දන්නවා. ආ ඒ බව තියෙනවනම් ඕන වෙලාවක හදලා ගන්න. ඒ සමාධිය ගැන කතා කරනකොටත් මතක් කරනවා අර්පණ සමාධියක් නැති වුණාට උපචාර සමාධියක් තියෙනවනේ හොඳටම ඇති කියලා. ඉතින් මේක විශාල වාද විවාදවලට තුඩු දුන්නා මෙච්චර උග්‍ර ආර්ය ඥාන එහෙම නැත්නම් අරහත්ත්වය නැත්නම් අනාගාමි තත්ත්වෙට මේ උපචාර සමාධියෙන් කරන්නේ කොහොමද කියලා. උපචාර සමාධියෙන් කරන්නේ අර්පණ සමාධිය දොර අරලා දෙන එක විතරයි. මේකින් ගියාට පස්සේ ඕන දෙයක් කරගන්න පුළුවන්. මේ අවස්ථාව උපචාර සමාධිය හම්බුනායි කියලා කියන්නේ අර්පණ සමාධිය ප්‍රතික්ෂේප කිරීමක් නෙමෙයි. ඕනම වෙලාවක යන්න පුළුවන් නමුත් අර්පණ සමාධිය නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. උපචාර සමාධිය යන්න පුළුවන්. ඒ නිසා මේ ළඟදී කියවපු බණකදී ලොකු ස්වාමීන් වහන්සේ මතක් කරනවා මේක ගැන කියනකොට එහෙම නැත්නම් මේ මහසිසඩෝ ස්වාමීන් වහන්සේගේ තියෙන ඒ මතය අනුමත කිරීමක් වශයෙන් බුද්ධානුසුත් භාවනා භාවනාවිනුත් නිවන් දකින්න පුළුවන්. නහම්බිකවේ ඒක ධම්මං සමුනුපස්සාමි යදිදම් බුද්ධානුස්සති. මම මේ නිවන් දකින්න පුළුවන් එක ධර්මයක් දකින්න වෙන එකක් වගේ නෙවෙයි බුද්ධානුස්සති. බුද්ධානුස්සති ඔක්කොමලා දාන්න බුද්ධානුස්සතෙන් ලැබෙන්නේ අර උපචාර සමාධිය විතරයි. ඉතින් ඊට පස්සේ කැමැතිනම් ඒ අරමුණ විනාශ කරලා හෝ එහෙම නැත්නම් ඒ ලැබිච්ච උපචාර සමාධියෙන් විපස්සනාවට හරවලා හෝ ඕන කෙනෙකුට පටන් ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ වැඩක් කෙරෙනකොට කෙරෙන තාලයක් තියෙනවා. නොකෙරෙන ගුරුකමට නැත්තම් නුකරන වෙදකමට කල කොඳුරු තෙල් කල හතකුයි පතකුයි ඉල්ලනවා. ඒ කියන්නේ වෙන්නේ නැහැ කියන එකයි. මේ තියෙන තැනින් ඉන්න තැනින් පුළුවන් තැනින් පටන් ගන්න එක තමයි අපි කියන්නේ ඒ ගැළපෙන විද්‍යාව. අරක නැතුව බෑ මේක නැතුව බෑ කියලා කියන්නෙම ඒක නොකරන වෙදකමක් තමයි. ඒ නිසා මේ සීල විසුද්ධිය චිත්ත විසුද්ධිය කියන මේ දෙකේදීම විශේෂ පදනමක් සකස් කරලා පෙන්වන්න සිද්ධ වුණා මහසිසඩෝ ස්වාමීන් වහන්සේට. නමුත් ඒකේ තියෙන විශිෂ්ටත්වය තමයි උන්වහන්සේගේ එලිකර ඉස්ලාම් බුරුම රටට කියන්නේ අන්තිම සම්ප්‍රදාන කුල රටක්. කවදාකවත් කැමැති නැහැ ඔයගේ අලුත් අදහස් වලට. ඒ මොකද අභිධර්මයෙන් පටන් අරගත්ත රට ඒ ලයිස්ට්ුවේලා සුදුසුකම් නැත්තම් ඔක්කොම කපලා ඉන්න අයින් කරනවා. මේ මේ දේවල් නැත්තම් බෑ මේක අපේ ගුරු පරපුර තිබුණේ මෙහෙමයි කියලා. නමුත් මහසීසඩෝ පුදුමාකාර පිප්ලවීය එහෙම නැත්තම් රැඩිකල් වාදී අදහසක් ඇති කරගත්තා. කවුරු මූලධර්ම වශයෙන් මොනවා කෙරුවත් මම මේක කරලා බලන්න ඕනේ. ඇතර උන්වහන්සේ මේ පටන් අරගත් ඊට ඉස්සලා තිබුණු ගුරුකුලයක් උන්වහන්සේක ප්‍රසිද්ධ කරලා අන්තිමට උන්වහන්සේ යුගපුරුෂෙක් බවට පත් වුණා. ඒක උන්වහන්සේගේ ගතිය නෙවෙයි ලෝකයේ අවශ්‍යතාවය. ඊට පස්සේ තාම ලස්සන්ට ඒ සීල විසුද්ධිය සාධාරණීකරණය කරා චිත්ත විසුද්ධිය සාධාරණීකරණය කරා ඊට පස්සේ එන්නේ අපි මේ දිට්ඨි විසුද්ධියට. අනේ දිට්ඨි විසුද්ධියෙන් තමයි මේ භාවනාව නැත්නම් යෝගාවචරය නැත්නම් මේ සතිය නැත්නම් මේ අප්‍රමාදය විපස්සනා පිටට වැටෙන්නේ. අනේ දිට්ඨි විසුද්ධිය ගැන කතා කරනකොට සත්‍ය විසුද්ධි ක්‍රමයේදී දිට්ඨි විසුද්ධිය විසුද්ධියක් වශයෙන් ගත්තට පසු කාලින ඇතිවෙච්ච මේ විපස්සනා ඥාන වසයෙන් මේව තවත් කුඩා අණු කුඩා කොටස් වලට කඩලා දක්වනකොට දිට්ඨි විසුද්ධිය අවස්ථා තුනකින් නැත්නම් දිට්ඨි විසුද්ධිය ඇතුලේ ජවනිකා තුනක් එහෙම නැත්නම් අවස්ථා තුනක් පෙන්වෙනවා. ඒකේ නාම රූප පරිච්ඡේ ඥාන, පච්චේ පරිග්ගහ ඥාන සහ සම්මස්සන ඥානේ මුල් කොටස දක්වන්නේ දිට්ඨි විසුද්ධි අවස්ථාව වශයෙන්. ඒකෙදී මේ ධම්මටිටි ඥානය කියලා කියන්නේ මේකේ මැද එහෙම නැත්නම් මේ දිට්ඨිය හොඳටම තහවුරු වෙන අවස්ථාව. ඒක පිළිබඳව මේ සුසීම සූත්‍රයම සාක්ෂි කරගෙන දන්නේ නැහැ. නමුත් ඒක සාමාන්‍යයෙන් ඉතින් බලනකොට පේන දර්ශනය වෙන්නේ නැති දිට්ඨි විසුද්ධිය සම්පූර්ණ වුණා නම් වෙන විදිහට කියනවා මේ ධම්මටිටි ඥානය සම්පූර්ණ වුණා නම් ඒ කෙනාට චුල්ලසෝතාපන්න කෙනෙක් කියලා බුද්ධකෝසාචාරින් වහන්සේ විශේෂ නාමයක් දීලා තියෙනවා. ඒ පුද්ගලයා මේ ඥාණයෙන් යුක්තව පිරිහෙන්නේ නැතුව මේ ජීවිතය හමාර කරන්න සිද්ධ වුණොත් ජීවිතයේ කියන්නේ යෝග කර්මය නැත්නම් ඒ ආධ්‍යාත්මික ජීවිතය කරගන්න පුළුවන් කවදාකවත් ඒ පුද්ගලයා ඊගාවාත්මයට අපාගත වෙන්නේ නැහැ කියන්නේ. ඊට සාහිතිකයක් තියෙනවා. මොකද මේ ධම්මටිච්ඡ ඥාණය කියලා කියන්නේ ඒ තරම්ම බලවත් පෙරලියක් හැබෑ වෙනසක් පරිවර්තනයක් පරිණාමයක් රූපාන්තරණයක්. ඒක නිසා බුදුරජාන් වහන්සේ කියනවාද සුසීමට උඹේ කාගෙනින පදේ මට තේරෙනවා උඹ හරියට මේ ශාසනේ වැඩ කරන්න නම් ඉස්සල්ලාම ධම්මටිච්ඡ ඥානෙ තහවුරු වෙන්න ඕන. තහවුරු ළඹ තීන්දුව කරපන් එතන ළඹට ඕන නම් සමතේදී උන් කරන්න පුළුවන් ඕන නම් විපස්සනා කරන්න පුළුවන්. ඊට පස්සේ මේ පාරවල් දෙකක් තියෙන එක කරදරයක් නෙමෙයි අතිරේක ලාභයක්. එකනිසා ඉස්සල්ලාම භාවනාවේදී ඒ ධම්මටිච්ච ඥානේ සත් අපි තහවුරු කරගන්නවා. ඒ තහවුරු කරන්නට ක්‍රම පහක් එහෙම නැත්නම් පංච උපාදානස්කන්ධ වලින් උපාදානස්කන්ධ පහෙන්ම තහවුරු කරන්න පුළුවන්. නමුත් මේ සූත්‍රයේ එක එකක් පිළිවෙලට දක්වන ඉස්සලාම රූපස්කන්ධයේ සම්බන්ධ කරගෙන ඒ ධම්මටිච්ච ඥානේ තහවුරු කර ගැනීම තමයි විශේෂයෙන්ම සතිපට්ඨාන සූත්‍රයේ කායනුපස්සන භාවනාවේ පෙන්නා. එව නැත්තම් කායගත සති සූත්‍රයේ ඉස්සලාම කාග්‍යාසි කය අනුවගිය සතියේ ඒක තමයි පෙන්නන්නේ. ආනාපාන සති සූත්‍රයේ පළවෙනි චතුස්කයෙන් පෙන්නන්නේ මෙන්න මේ රූපය පිළිබඳව කෙනෙක් ධම්මටිති ඥාන නැත්නම් ධර්මයේ පාදනම තහවුරුව සප්පච්චේ පරිග්‍රහ ඥාන කියලා කියනවා. ධම්මටිති ඥානය කියලා කියනවා. යථාභූත ඥාන දර්ශනය කියලා කියනවා. නානා ප්‍රවි නංගුලි සඳහන් වෙලා තියෙනවා. මොකද ඒක හොඳ සම්දිස්ථානයක්. ඉතින් අද පළවෙනි දවසේ ධර්ම දේශනාව වශයෙන් අපි මේ කැලේ කපාගෙන කපාගෙන මෙතෙන් ආවට පස්සේ මං හිතුවා අපි ඉස්ලාම දවසේ නැත්නම් ඊයේ මතක් කරගත්ත ඒ භාවනා උපදේශ වලටත් ගැලපෙන්න ආධුනිකයන්ටත් තේරෙන්න අපි මේ ඉස්සරහින් තියාගත්ත කායනුපස්සන කායගත සති නැත්නම් රූප මූල කර්මස්ථානයේ මුල් කරගෙන යන ක්‍රමයේ කොහොමද සුතමේ වශයෙන් හෝ තම තමන් ලබලා තියෙන අත්දැකීම් හැටියට චින්තාමේ වශයෙන් මේ ධම්මටිච්ච ඥානය කියනක අපි දිරවගන්නේ කොහොමද? සුසීමට දිරවගත්ත බැරි වුණා. එයා කියනවා වහන්සේ මේ කියන්නේ මට තේරෙන්නේ නැහැ කියලා. බුදුහාමර කියනවා උඹට තේරුණත් වේවා නොතේරුණත් වේවා ඉස්සලා සුසීම ධම්මටිච්ච ඥානය ලබන්න ඊට පස්සේ තමයි නිවන් ලබන්නේ කියලා. ඉතින් අපි මේ සුසීමට කොච්චර බැන්නත් උන්ද කරපු හින්දා නිසා තමයි අපිට සූත්‍රයක් ඉතුරු වෙලා තියෙන්නේ. අපි බලනවා ඒක දිග අරගෙන ගිහිල්ලා අපිත් මේ වගේ මේ කොතනක මෙතෙන් දෙනකන් එක තැනක අනිවාර්යයෙන්ම හැම කෙනෙම කොක්ක අහුවෙලා. කවුරක් හිතන්න එපා අපි නම් නැහැ අපි පිරිසුදුයි කියලා. අනිවාර්යයෙන්ම ওই ධම්මටිච්ච ඥාන ළඟට එනකොට අපේ කොක්ක දිග ඇරෙන්න ඕන. කොක්කේ තියෙන්නේ චපල ගති. වංචනික ගති. ෂට ගති. මායා ගති. මේ ගතිය අවබෝධ කරගන්නයි අපි මේ උත්සාහ කරන්න හදන්නේ. එහෙම නැතුව මේ ඒක දැකලා ඒකට අනුව දඬුවම් කරලා නුසුදුසුසේ කරන්න දෙන්නේ. ඉතින් ඒක අපිට වැටහෙන්නේ අපේ තියෙන චපල ගතිය පිටින් ආපු බාධාවක් විදියට. කවුරු හරි කරන කරදරයක් විදියට. බුදුරජාණන් වහන්සේ කියනවා කිසිම කරදරයක් පිටේ මොකක්වත් නැහැ. ඒක ඇතුළෙම තියෙන කුණ. ඒක ආශේ වශයෙන් එහෙම නැත්නම් අනුශේ වශයෙන් ඇවිල්ලා කොක්ක වදින. ඉතින් ඒක දැන ගැනීම තමයි අපිට කරන්න තියෙන ලොකුම ආත්මනුකම්පාව. අත්ථ සිද්ධිය, අත්ථ කුසලය මම මේ ධම්මටිඥාණයට එන්න ඉස්සර වෙලා කොතනද කොක්ක වැදිලා තියෙන්නේ කියලා. කොතනද මම පටලවාගෙන තියෙන්නේ කියලා. කවුරු හරි හිතනම් මට පැටලලා නැහැ කියලා මං කියනවා සෝරි කියලා. වෙන කියන දෙයක් නැහැ. මොකද ඒ තරම්ම ඔය ධර්මයේ කියන එක ගැඹුර. එහෙම නැත්නම් මේ අපේ තියෙන කෙලෙස් වල තියෙන ඝන බහල භාවය, ඒ වගේ මේ වංචනික ධර්ම වල තියෙන වංචනික ස්වરૂපය, එහෙම ලේසියෙන් ඇඟිලි දික්කලා පෙන්වන්න පුළුවන් එකක් නෑ. ඉතින් අපි අනිවාර්යෙන් පටන් ගන්න යන්න ඕනේ මේ සුසීම එතෙන් නිගේ ධම්මත් තේනකෙක් විදියට. බුදුරජාණන් වහන්සේගේ රහස්‍ය ඉගෙනගෙන ඇවිල්ලා ඒවෝ ගන්නලා රට්ටුන්ගේ ලාභ සත්කාර සමාන ලබන. ඔය මොකක් හරි එකක් අපිට තියෙන හිත ඇතුලේ. ඒක දැකපු දවසේ මේ සූත්‍රය හමාර වෙන්නේ මේ සුසීමට ඇදේ ඇරලා දීලා. මොකද අපි උත්සාහ කරන්න ඕනේ අන්‍ය පරිබාජිකයන් ඇවිල්ලා මේ සාසනය කියලා දඬ හදනවා කියන නැත්නම් අපි ළඟ තියෙන කෙලෙස් නිසා අපි මේවෙන් තරනො සුදුසු නෑ කියලා නාස්තික ධර්මයකට යන්න නෙමෙයි. අපි උත්සාහ කරන්න ඕනේ මේක අල්ලගත්තොත් මේ සූත්‍රය ආරම්භ කරගෙන හෝ අපිත් එක වැඩ කරන අනිකුත් කල්යාණ මිත්‍යයන් ආරමුණු කරගෙන හෝ එහෙම නැත්නම් අපේ භාවනා ධ්‍යාන ඥානයක් ආරමුණු කරන හෝ මේ කොක්ක මේ ඇදේ මේ චපල භාවය අල්ලගන්න පුළුවන් ලොකු දෙයක්. එಂಚා සර්වචනාංශ කියන ධම්මටිචි ඥානය අපි එතන කියන මේ සප්පච්චේ පරිග්‍රහ ඥාන නැත්නම් පච්චේ පරිග්‍රහ ඥානෙ නැත්නම් හේතුවත් සමගම අරමුණ දකින්න ගතියට ඉස්සර වෙලා ඒ ඥානෙට පදනමක් වශයෙන් ඒ නාම රූප පරිච්ඡේද ඥානෙ තේරුම් ගන්න. ඉතින් මේ නාම රූප පරිච්ඡේද ඥානෙ කියලා කියනකොට ඒ පොතේ නම සඳහන් කළ තියෙන ඥානයට නාම රූප පරිච්ඡේද ඥාන නිසා ඒ නිසා හුඟෝදෙනෙක් හිතනවා මේක නාම ධර්මෙන් පටන් ගන්න ඕනේ. නමුත් නාම රූප පරිච්ඡේද ඥානෙ කිව්වට භාවනා කරන්න ඕනේ රූප ධර්මයක් මත. මේකත් අර වාගේම ප්‍රශ්නයක්. කොච්චර සීලේ තියෙනවද කොච්චර සමාධියේ තියෙනවද කියන වගේ නාම රූප පරිච්ඡේද ඥානෙ ලබන්න නම් අපි රූපෙන් පටන් ගන්න පුළුවන්ද කියලා. ඉතින් ඒ නිසා අද තියෙනවා ලංකාවේ භාවනා ක්‍රම ලංකාවේ හැමතැනම රූප ධර්ම භාවනා කරන්නේ මොන්ටිසෝරි පන්තියේ කට්ටිය. උඩින් යන කට්ටිය කෙලින්ම වේදනානුපස්සනාවෙන් පටන් ගන්නවා, චිත්තානුපස්සනාවෙන් පටන් ගන්නවා, ධම්මානුපස්සනාවෙන් පටන් ගන්නවා. නානා ප්‍රදේවල් කියනවා. ඇත්තට ඒක බොරුත් නෙවෙයි. මොකද පෙර ආත්මවල කරලාද හොඳ රූප ධර්ම පිළිබඳ හොඳ පරිචයක් තියෙන කෙනාට ඉක්මනට වේදනානුපස්සනාව අහුවෙන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් චිත්තානුපස්සනාව වශයෙන් තියෙන හිතේ වැඩ කරන හැටි අහුවෙන්න ඉඩ තියෙන එක ප්‍රතික්ෂේප කරන්න බෑ. මොදගේ පිරිසක් එක්ක වැඩ කරනකොට හොඳම ක්‍රමේ තමයි අර 1 2 3 4 ක්‍රමයට යන්නේ. ඒ විතරක් නෙවෙයි කොච්චර ඉහළ දියුණු තත්ත්ව තිබුණත් අර මුල ටික නැවත කරයි කියලා කවදාකවත් ලකුණු කැපෙන්නේ නැහැ. නිහතමානිකමක් ඇති වෙන එක විතරයි වෙන්නේ. ඒ වගේම මෙවුව පිළිබඳව අපිට නැවත නැවතත් තමන්ගේම ක්‍රමසාවිදි ඍජු ගති මතුවෙන්න පටන් ගන්නවා. ඒක ਸਰුවචනanse අගය කරලා තියෙනවා. අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරියා අනුපුබ්බ ප්‍රතිපදා කිය. අනුපූර්වයෙන් යන්න ඕන. තමන් දැන් ඉන්න තැනින් පටන් ගන්න ඕන. ඉතින් ඒ නිසා අපේ ලොකු ස්වාමීන් වහන්සේට ඔය සමථ විදර්ශනා භාවනා මාර්ගය ලියනකොට උන්වහන්සේට ඔය ප්‍රශ්න දෙක තුනටම උත්තර දෙන්න සිද්ධ වුණා. සීලය කියන්නේ කොච්චරක් තියෙන්න ඕන එකක්ද කියලා. ඒකදී මම දකිනවා මහසී සායුරට වැඩි ඊටම සම්ප්‍රදානුකූල උත්තරයක් සම්ප්‍රදානුකූල පසුබිමක් ලොකු ස්වාමීන් වහන්සේ ගත්තා. ඊට වැඩිය බොහෝම විප්ලවීය බොහොම රැඩිකල් වාදී උත්තරයක් මහසී සායඩෝ දීලා තියෙනවා. බුරුම ජාතික වුණත් අපි ලොකු සාංශකයේ තිබුණ අර ථේරවාදයට තියෙන ගරුත්වයත් සම්මුතියත් නිසා උන්වහන්සේ සීල ශික්ෂාව සෑහෙන රාමුවක් ඇතුලේ කතා කරේ. මහසී සායඩෝ කිසිම රාමුවක් නැතුව හරිම ලස්සන විපස්සනා ක්‍රමයකට ඉදිරිපත් කළා තියෙනවා. ඊට සමාධි ශික්ෂාව ගැන කතා කරනකොට අපි ලොකු ස්වාමීන් වහන්සේ මහසී සායඩෝ ගෙනාපු රැල්ල ලංකාවේ මුල් බැස ගත්තේ ඔය ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු තුන් නමක් නිසා ලංකාවේ. එමෙ නැත්තම් ඔක එදාම මැකිල යන්නේ තිබුණා. ඒ තරම්ම ඔය සමාධි ශික්ෂා විශේෂ පට්ටම් විශේෂ තත්ත්ව නැතුව මේක කරන්න බෑ කියන જાතිය අද වාගේම එදත් කරදර කරා. ඒකදී ඔය කහට පිටි සුමතිපාල ස්වාමීන් වහන්සේ එමෙ නැත්තම් ඔය මහසි ස්ථාන මුල් වෙච්ච ස්වාමීන් වහන්සේ රේරුකාණේ ගත් පූජනීය ධම්ම චන්දවිමල ස්වාමීන් වහන්සේ අගම අපේ ලොකු ස්වාමීන් වහන්සේ ගල්දුවේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ වැඩට බැස්සේ නැහැ නමුත් ප්‍රතිපත්ති වශයෙන් පිළිගත්තා. ඒ වගේම මට නම් මතක් වෙන්නේ ඒ කාලේ හිටපු තවත් ස්වාමීන් වහන්සේ තමයි පැහැදිලිවම කියලා කියනවා ඔය කවුරු පඬිතුම මොනවා කිව්වත් මේ ක්‍රමේ කෙරුවොත් හරියනවා කියලා. ඒකේ කියපු මේ පතාක යෝධෙක් තමයි අපේ ලොකු ස්වාමීන් වහන්සේ ඔය හැම කෙනෙකුටම වැඩිය ක්‍රියාවත් කරලා පෙන්නුවා. ඒක ලියලා සමථ විදර්ශනා භාවනා පොතේ ලියලා තියෙනවා. මෙච්චර වටිනා මුලපටන් විස්තර කරන යන භාවනා ක්‍රමයක් කරලා දෙන මේ ක්‍රමය කරන්නෙත් නැතුව ඒක විවේචනය කරන අත්නංගේ මොළ ධාතුව සුද්ධ කරන්ඩ මොන જાති ගුරුකමක් කෙරුවොත් හරියදි කියලා අනේ මට නම් තේරෙන්නේ නැහැ කියලා. මේ ගොඩ ඉඳලා පීනන්න උපදෙස් දෙන කට්ටිය පිළිබඳව. ඉතින් ඒකදී ලොකු ස්වාමීන් වහන්සේ සිද්ධ වුණා ඔය සමාධිය කියන්නේ මොකද්ද කියන කර්තකතනකට වැඩිය කතම වගේම නාම රූප පරිච්ඡේද ඥානෙදී රූපේ ඉස්සර කරගෙන යන්න ඕන කියලා. උන්වහන්සේ ඒකට මහා චූල සත්‍යක සූත්‍රය වයින් කියන්නේ මහා සත්‍යක. මොකක්ද දෙකේ එකක අටුවා වරගෙන අටුවාචාරින් වහන්සේලා මේ ප්‍රශ්නේ නගලා ඇයි මේ නාම රූප පරිච්ඡේද ඥානෙ කියලා තියලා තියෙදී ඇයි මේ රූපෙන් පටන් ගත යුත්තේ කියන එක සාධාරණීකරණය කරනවා. එචා ලොකු සංජානති හාරලා ගිහිල්ලා අර අටුවා පාඩෙන් තමයි විස්තර කරලා දෙන්නේ නාම රූප පරිච්ඡේද ඥානෙ කියලා නම තිබ්බට වැඩ කරන්න වෙන්නේ රූපෙන් පටන් අරගෙන කියලා. ඒකට තමයි මම ඔය දැක්කේ කායගත සති සූත්‍රයේදී සර්වචනාංශේ ඒ රූපයෙන් පටන් අරගෙන කයෙන් පටන් අරගෙන කළ යුතු ක්‍රමය අගය කර බව ස්වාමීන් වහන්සේලා දැකලා තියෙන ආශ්චර්ය අද්භූත ලක්ෂණයක් විදිහට සරුවචනාංශය තුළ තිබුණ අද්භූත ආශ්චර්ය ලක්ෂණයක් තමයි මේ කායනුපස්සනා පිළිබඳව මෙච්චර පළවෙනි තැනට තිබ්බ එකත් ඒක ගරු කරන එක. සරුවචනාංශය ඒක එහෙමමයි කියලා මහණි කොහොම වඩන ලද කෙසේ බහුලීගත කරන ලද කායනුපස්සනාද ඔය කියන ආශ්චර්ය අද්භූත වෙන්නේ කියලා අර ආනාපාන සති සූත්‍රයේ සතිපට්ඨාන සූත්‍රයේ මුල් ටික කියන. ඒක තමයි අපි ඊදර වැඩමුළුව පටන් ගන්න වෙලාවේදී උපදේශ පන්තියට දුන්නේ. එචි ඒකෙදී අපි හිතමු හොඳට විවේකීව නැත්තම් කය පිළිබඳව මෙලෙක් ගතියකින් හාද වෙන ගතියකින් හොඳට කය තැම්පත් කරලා සමබර කරලා ලිහිච්ච ලැහැල්ලු සැහැල්ලු ස්වරූපෙන් කය තියාගෙන එහිම හිත පවත්වනකොට මම දැන් මෙතන ඉන්නවා. නැත්නම් මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියන තැන කය පවත්වනකොට මේ ජීවිත යාත්‍රාවේ පැවැත්ම සනිටුහන් කරමින් එක උදරේ පිම්බීම ඇකිලිම හෝ නැත්නම් ආනාපාන වසයෙන් මේ ප්‍රාණය මේ පැවැත්ම පේන්න පටන් ගන්නවා. හැබැයි පෙනිය යුතුයි කියලා එකක් නැහැ. පේන්න ඉඩ තියෙනවා කියන. ඒ මොකද ඒ තරමටම කය තැම්පත් චේතනා මොකුත් නැහැ. හැඟුම් හෝ හිතවිලි එහෙන් පිටට දුවන්නේ නැහැ, කණෙන් පිටට දුවන්නේ නැහැ, නාසයෙන් පිටට දුවන්නේ නැහැ, දිවෙන් පිටට දුවන්නේ නැහැ, කයෙන් පිටට දුවන්නේ නැහැ, හිත ඇතුළට නැමෙයි. ඒක තමයි අපි සතිය කියලා නිර්වචනය කරේ. යම් තැනක හිත මම දැන් මෙතන කියන තැනට ආවනම් මෙතෙක් කල් බාහිර අවත්‍ය තිබුණ හිත ඉස්සල්ලාම බතාවට මේ කය සීමා කරන උද්ධම් පාද තල අදෝතේ කේශ මත්තක තච පරියන්තම් කරගෙන පාතලෙන් උඩ කෙස්සල්ලෙන් යට හැම සීමා කරගත්තා වූ මේ ශරීරය ඇතුළට හිත වැඩනවා. මොකද මේක මම හුඟක් වෙලාවට මතක් කරලා දෙනවා. අපි මෙතෙන්ද එන්න නම් අපි කියන එකත් අයින් කරනු මම මෙතෙන්ද එන්න නම් මම දැන් මෙතන කියන තැනට එන්න නම් ඒ චිත්තක්ෂණේ මුළු ලෝකෙම දන් දෙන්න වෙනවා. චේතන දානයක් කරන්න වෙනවා. මේ චිත්තක්ෂණේ මම දැන් මෙතන කියන චිත්තක්ෂණේ තියෙන ක්ෂණ සම්පත්‍ය තේරුම් අරගෙන මේම් ඉස්සර වූ පස්තර වූ අතීතනාගත සියල්ලම ඒ චිත්තක්ෂණේ දන් දුන්නේ නැත්නම් වර්තමානයේ හිට ගන්න බෑ. මේ ඉන්න ඉඩම ඇර ශේෂ සියලුම දිසා භාග අමතක කිරුවේ නැත්නම් මේ ඉන්න ඉඩමට ගන්න බෑ. එවගේ වටේ ඉන කොච්චර සෙනකක් හිටියත් ඒගොල්ලෝ මාදියා බැලුවත් මට නොසලකා හැරියත් මාව පහත් කළ සැලකුවත් ඒ සියල්ලම පාවා දෙන්නේ නැතුව මගේ මට ගන්න බෑ හිත. ඒක නිසා එකම චිත්තක්ෂණයක අපි මම දැන් මෙතන තැන්න ගත්තොත් ඒක තමයි අපි ජීවිතේ සංසාරේ කරපු ලොකුම ලොකු දානි. ඔක කරණ්ඩායි අපි මේ පුද්ගලික දාන, සාංගික දාන, මේ පින්දපාත දාන, චීවර දාන, ශ්‍රම දාන, ධර්ම දාන නානා ප්‍රකාර ලයිස්තු කරන්න උනොත් එන්න ගණ්ඩායි. නිසා එක චිත්තක්ෂණයක් මම දැන් මෙතන කියන එකලසට හිත ගත්තනම් අපි මුළු ජීවිතේම කරන ලද උත්කෘෂ්ඨම දානේ මුගදෙනේ දන්නේත් නැහැ සිද්ධ වෙනවා. ඒකට ඉන්න බෑ හැබැයි අර පුංචි පුංචි දාන දෙන්නේ නැතුව. නමුත් මේකයි ඒකේ කොට පැලඳිල්ල. මේකයි ඒකේ කරඬුව කියලා දන්නවනම් අපිට තේරෙන පටන් අර ගන්නවා ඒ සඳහා වියදමක් නැහැ. අඩුපාඩුවක් නැහැ. ප්‍රතිග්‍රහක ප්‍රක්ෂයක් අවශ්‍යත් නැහැ. Tamanta මෙතෙන් හිත ගන්න. අපි හිතමු ගත්තයි. ගත්තට පස්සේ ওই පැවැත්ම පේන්න පටන් ගන්නවා. භවය පේන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් ප්‍රාණේ පේන්න පටන් ගන්නවා. පේන්නේ නැත්නම් මම දැන් මෙතෙන්ට ඇවිල්ලා නැහැ. ඒ වගේම තමයි මම දැන් මෙතෙන්ට කියන එකට ඇවිල්ලා පළවෙනි චිත්තක්ෂණය කලකොලයි. දෙක කලකොලයි, තුන කලකොලයි, හතර, පහ, හය, හත වෙනකොට තමයි මේක එකලස් වෙන්නේ. මේක මේ මණ්ඩි මිදිලා තැම්පත් වෙනවා. ආනේම තැම්පත් වෙගෙන එනකොට අපි හිතමු අසස් පසස්සෙ පෙන්වනවා. ඊට පස්සේ තමයි අපි ඒ හැපෙන තැනක් මේ ආස්වාසි මේ ප්‍රස්වාසි කියලා අල්ලගන්නේ. ඉතින් යම් තැනකදී පියවර 3-4ක් ඉදිරියට ගිහිල්ලා පරියන්ක 7-8ක් හෝ කරලා දවස් 7-8ක් හරි කමන්නේ. කරලා අපිට සාංශුද්ධියක් ආවයි කියලා හිතමු. මේ තමයි ආස්වාසය. මේක ප්‍රස්වාසය නෙවෙයි. මේක හිතවිල්ලකුත් නෙවෙයි. මේක වේදනාවකුත් නෙවෙයි. මේක හුදු සංඥාවකුත් නෙවෙයි. මේක ඇත්තටම ආස්වාසිම නැත්නම් වායු පොට්ටබ්බ ධාතුවම ඊට පස්සේ ප්‍රස්වාසය පිට වෙනකොට හොඳ සාංශුද්ධියක් එනවනම් මේක ආස්වාසෙත් නෙවෙයි සද්දෙකුත් නෙවෙයි වේදනාවක හිතාගත්තෙකුත් නෙවෙයි සංඥාවකුත් නෙවෙයි ඇත්තටම ප්‍රස්වාසය නැත්නම් මේ වායු පොට්ටබ්බ ධාතුව කියලා මේ සංහිඳියාව මේකට කියන්නේ පරිච්ඡේදය කියලා අපි ඡේද කඩන්නේ රචනයක් ලියනකොට ඡේද කඩුවේ නැත්නම් රචනේ ලස්සන නැහැ පළවෙනි එකම හඳුන්වා දීම කියනවා ඊට පස්සේ අන්තිම එක නිගමනයේ කියන අතරමැදේ කතා ශරීරය කියලා කියනවා. රචනයේ ශරීරය. ඒ ඡේද කඩන්න. නැත්තම් ලස්සන නැහැ රචනයේ. අන්න ඒ වගේ තමයි අත්දැකීමේදී මේ ආස්වාසය මේ ප්‍රසවාසය කියලා වෙන් කරගත්තොත් ඒ ආස්වාසය ආස්වාසයේ වශයෙන් ඒකේ සීතල ගතියක්, හැපෙන ගතියක්, දීර්ඝව හැතින ගතියක් මොනවා හෝ රුප්පන ලක්ෂණ තියෙනවා. රූපාකාර. නැත්තම් පාඨවි ලක්ෂණ. තේජෝ ලක්ෂණ. වායෝ ලක්ෂණ ආපෝ ලක්ෂණ මොනම හරි එකකින් තමයි අපි දන්නේ මේ ප්‍රස්වාසය නෙවෙයි කියලා අල්ලන්නේ අත් විඳින්නේ අත් දකින්නේ මුඛාකරී රූප ලක්ෂණේ වහුඟාක් වෙලාට නිප්පන රූපමයි අනිෂ්පන රූප ලක්ෂණ මෙතෙන් දෙන්නේ නැහැ ඒ නිෂ්පන රූප ලක්ෂණ කියලා කියන්නේ බොහෝ විට පට මේ හතරමා ධාතුන් හෝ හතරමා ධාතුන්ගේ ඒ හේවණලි ඒ වගේ එකක් දැකගෙන මේ මේක තමයි මේ මේක තමයි කියලා එකින් එක එකින් එනකොට කලකොල නොවි අන්දමන්ද නොවි දකින්න පුළුවන් නම් ඒ රූප ධාතු එහෙම නැත්නම් මේ උණුසුම සිසිලස කම්පන චංචල වශයෙන් ආස්වාස් ප්‍රස්වාස වශයෙන් ඒ දකින්න දෙයකට අපි කියනවා රූප ධර්ම කියලා මේ ආස්වාසයයි මේක ප්‍රස්වාසය නෙවෙයි හිතවිල්ලක් නෙවෙයි වේදනාවක් නෙවෙයි සංඥාවක් නෙවෙයි කියලා දැන කරගෙන නාම ධර්ම කියලා ප්‍රස්වාසය එනකොට මේක ආස්වාසයක් නෙවෙයි වේදනා හිතිලි සද්ද නෙවෙයි මේ ප්‍රස්වාසයමයි කියලා ඒ ආස්වාසයෙන් ප්‍රස්වාසය වෙන්කොට දැනගන්න උණුසුමෙන් සිසිලස වෙන්කොට දැනගන්න කම්පන චංචලකම වෙන්කොට දැනගන්න ඒ දැන ගැනීම කරන්නේ නාම ධර්ම. ඒ යෝගේ මහා ලොකු රටාවක් නැහැ. නැත්තේත් නැහැ. මොකද අපි හැම වෙලාවෙම මේක අනාගන්නේ තියෙන්නේ. හුස්ම ගන්නවා දන්නෙත් නැහැ. අවුරුදු ගාණක් හුස්ම ගත්තට පස්සේ තමයි දන්නේ. මේ හුස්ම ගන්න සත්තු జాතියක් කියලා. අදින මාළුවේ වතුරේ ඉන්න මාළුව කවදාකවත් දන්නේ නැතුළු වතුරේ ඉන්නේ කියලා. කොට දාපු දවසට තමයි ඕන්න ගැහෙනකොට තමයි දන්නේ වැඩේ තට්ටු. ඒ වගේ තමයි ආස්වාද ප්‍රසවාසයේ අපි කොච්චර ගත්තත් කවදාකවත් අපි හිතන්නේ එතනයි නිවන් මාර්ගයේ යතුර කියලා. අපි හිතන්නේ ආස්වාද ප්‍රසවාස නම් ඕනේ වෙලාවක කරන්න පුළුවන්. අනික් වැඩ ටික කරලා පටන් ගමු කියලා. අන්තිම බණ්ඩ හොස් ගාලා අන්තිම හුස්ම එනකොට තමයි ඕන්න තීරෙන්න පටන් ගන්නේ දැන් ඉතින් යන්න වෙලාව හරි කියලා. ඊට ඉස්සෙල්ලා ආනාපානි කරන ගමන් ඒ ආනාපානි තමන්ගේ ජීවිතේ ක්‍රම වැද්දගත්ම වටිනාම දානයක් මේකමයි ශීලයක් මේකමයි සමාධියක් මේකමයි නාම රූප පරිච්ඡේ ඥානයක් මේකමයි මෙන්න මේ දෙක වෙන්කොල්ල හඳුනන්න පුළුවන් නා රූපන කොටසට කියනවා රූපාකාර කොටසට කියනවා රූප ධර්ම කියලා ඒ වෙන්කොට දන්නා ගතියට විඥාණයට කියලා වෙන්කොට දන්නා ගතිය කියනවා නාම ධර්මී කියලා උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි අනුරාධපුර පැත්තේ ගොඩගොවියෙක් ඒ වාරිජාලේ අරගෙන හොඳ ලස්සන භෝගයක් වවන. මිරිස් කියන්නේ එහෙම නැත්නම් අපි කියමු සෝයා බෝංචි කියලා නැත්නම් මුං ඇට කියලා මොනවා හරි භෝගයක් වවලා. එයායි හරියට කල්යල් බල්ලා වැඩ කරලා අස්සනු කොට ගත්තට පස්සේ ඒ කාලෙට හරියට බබ මිලදී ගන්න මිනිස්සු ලොරි ගණන් දුවලා ඒ බඩු මිලදී ගන්න බලනින්. ඒ ගන්නකොට දක්ෂ ගොවියා මොකද කරන්නේ? එයා ඒ තද බලයේ තියෙන කාට විකුණන්නේ හොඳට වේලලා විකුණන්න ඉස්සලා වර්ග කරනවා. ඒක හොඳම ෆස්ට් ග්‍රේඩ් එක මේක. ඊගාව එක දෙවෙනි එක ඊගාව තුන්වෙනි එක මේකයි කියලා හරියට වෙළඳපොළ බලලා ඒ පළවෙනි ග්‍රේඩ් එක ඕනේ තරුබයි හෝටල් එකට හරි විකුණන්න පුළුවන්. රජගෙදරට හරි දෙන්න පුළුවන්. ඊට පස්සේ ඒ දන්න කෙනෙක් අල්ලලා කියනවා මේක තෝරලා තියෙන්නේ මෙච්චරක් මට ඕනේ. එතකොට එයාට පුළුවන් වෙළඳට මේ මෙච්චර කෝණේ කියලා එයාට අයිතිවාසිකම් කියන්නේ මොකද ඒ ඕනම කෙනෙකුට පරීක්ෂා කරතෑගේ ජාත්‍යන්තරන ක්‍රමයේ හැටියට පළවෙනි දේ තෝරලා තියෙන්නේ. දැන් රබර් කපනකොට RSS 1 2 3 කියලා කපනවා. ඒ තැටියේ දාන මේවල තියෙන කුණු නැති තත්වය. මිරිසොලත් නම්බර 1 නම්බර 2 නම්බර 3 කියලා තියෙනවා. අන්නේ විදිහට වර්ගයේ තෝරන්න පුළුවන් නම් ඒක අතිරික ලාභයක් ලබනවා. ඊට පස්සේ දෙවෙනි එක ඕන තැනක මාකට් එකට දාන්න පුළුවන්. ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඒකට ඉච්චර ගාණක් හම්බ වෙන්නේ නැහැ. ඒක තමයි ගොඩක් ලාට ප්‍රමාණය වැඩි. නමුත් ඒක නෙවෙයි. ඊට පස්සේ තුන්වෙනි එක ගිදර කෑවත් කාට හරි දුන්නත් අත්තමට ආවමනසකට දුන්නත් ඒකේ ප්‍රශ්නයක් නැහැ. අර තෝරන වැඩේ තමයි තියෙන්නේ. නමුත් අපි සිංහල ගොවියා ඔක්කොම තොගයට දෙනවා. ඒ වෙලාවට යන මුදලාලි කෙනෙකුට 1000ක් විතර රජ වගේ සිගරට් එක පත්තු කරන රුපියල් 100 කොලෙන් තමයි. මම මොනම ගාණක්වත් නැහැ. ඊදාට මුකුත් නැහැ. මතක නැහැ. අපි මේ අවුරුදු ගාණක් කණ්ඩ මේක තමයි තියෙන්නේ. මොනවත් මතක නැහැ. අනේ මේ වගේ තමයි අපි අනන්ත අප්‍රමාණ හුස්ම ගන්නවා. අපි තවි තෝරන්න දන්නේ මේක ආශාසෙ මේක ප්‍රසවාසෙක. ඊය අපි අර බලමු මේකේ පෙන්වන අවුරුදු 70ක් ජීවත් වෙන මිනිස්සුගේ හෘදේ වස්තුව බිලියන 2.5ක් ගැහෙනවායි කිය. අපි එකක්වත් අඩු ගානේ මේ හුස්ම ගන්න වෙලාවේ මේ හෘදේ වස්තුවේ ස්පන්දනය කියලා කොයි වෙලාවද අපේ හෘදේ වස්තුවත් එක්ක ජීවත් වෙන්නේ? අනුන්ගේ හෘදේ වස්තුවත් එක්ක නම් අම්මේ බොහොම ප්‍රේමෙන් ජීවත් වෙනවා. හැබැයි තමන්ගේ හෘදේ වස්තුව heart attack කියයි, blood pressure කියයි පුපුරලා නැහිනකන් දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කියන්නේ මෙව්වා මේ ගොඩ එන තැන තියෙන්නේ මෙතන. ඒ නිසා ආස්වාසය වශයෙන් ප්‍රස්වාසය ප්‍රස්වාසය වශයෙන් දැක ගැනීම ඔබ ලස්සනට අපේ ලොකු සාමිනාචි ආනාපාන සති පළවෙනි එකේ ලියලා තිනවා. මට මතක නැහැ මම තමයි පොත ලිව්වේ. ඒක බණකදී කියන්නේ. පොතේ ලියුනේ නැහැ මං හිතා. මේක ආස්වාසයයි මේක ප්‍රස්වාසය නෙවෙයි කියලා දැනගන්න ඕනේ. මේක ප්‍රස්වාසයයි මේක ආස්වාසය නෙවෙයි කියලා දැනගන්න කියනවා. අන්නේ ඒකෙන් තමයි මේ නාම රූප පරිච්ඡේ ඥානෙට අපි පිවිසෙන්. ඔක විශේෂ ඥානයක් නෙවෙයි. ඔක හරියටම සුත්තමේ තියෙන එකන හරියට භාවනා කරනකොට සතිය හොඳට එක දිගට ආස්වාස් ප්‍රසවාස 10 15 20 30 මුණට මුණ දාගෙන ඉනකොට ඔන්න සාංශුද්ධියක් ඇති වෙනවා. තව ආනපන 10ක් 15ක් කරනකම් හිත කැඩෙන්නේ නැහැ කියලා විශ්වාසයක් එනවා. කයමුත් වේදනාවක් ඉන්නේ නැති බව දාන්නවා. බාහිරින් සද්දාවත් බේරුම් ගන්න දාන්නවා. හිතවිලි ආවත් ගණන් ගන්න තු යන්න දාන. එතකොට දන්න මේ ඉන ආස්වාසයක් දැන් ඉන්නේ. මම ඒක දිහා හොඳට මුලමඳාක බලන්න ඕනේ. ඒක ඊකට ගියාට පස්සේ ප්‍රසවාසයක් එන්නේ. ඒකට මුලමඳාක බලන්න ඕනේ කිය. හරියට මේ දෙක සංසුද්ධ කරලා දෙක පරිච්ඡේද කිරීමට කියනවා නාම රූප පරිච්ඡේද ඥානය. මෙදි මේක එක දවසක අල්ලගත්තට මේක හිත් වදින්න නම් එහෙම නැත්නම් අභිනිහාරය කරන්න නම් එහෙම නැත්නම් මේක ආසේවන ප්‍රත්‍යයට යන්න නම් භාවිත බහුලීගත කරන්න නම් ලක්ෂ කෝටි වාරයක් මේක කරන්න කියනවා. ඒ කිරීමට බුදුරජාණන් වහන්සේ කරන ධෛර්යයක් වශයෙන් එහෙම නැත්නම් තුඩුwidetildeමක් වශයෙන් කියනවා. ආස්වාස් ප්‍රසවාසයේ මහන්නි බලෝ දැක්කේකේ දැක්කේ එක පැතිකඩයි, පැතිකඩ 11ක් තියෙනවා. ඔක්කොම දකින්නකම් නැවත නැවතත් ආස්වාසෙන් ප්‍රසවාසයේ ප්‍රසවාසයෙන් ආස්වාසයේ වෙන් කර කර බලන්න. ඒ කියන්නේ කවදාකවත් හිතන්න දෙපයි කියනවා දැක්ක ඉවරයි කියලා. ඊගාටෙන ආස්වාසයේ සම්පූර්ණම අලුත් එකක්. ඊගාටෙන ප්‍රසවාසයේ සම්පූර්ණම අලුත් එකක්. අන්න එදාට ඒ යෝගාවචරයට තේරෙනවා දැන් ඉස්සෙල්ලා ආස්වාසයෙන් ප්‍රසවාසය වෙන්කර ගැනීමේ පරිච්ඡේද ඥානෙ පහල කරගෙන වැඩ කරනකොට පහු වෙනකොට ඉස්සෙල්ලා ආස්වාසයෙන් පස්සේ ආස්වාසයේ වෙන්වන හැටි දැක ගන්න පුළුවන්. ඉස්සෙල්ලා ප්‍රස්වාසයෙන් පස්සේ ප්‍රාස්වාසයේ වෙන්වන හැටි දැන ගන්න පුළුවන් වෙනවා. ඒක තමයි සත්‍යපට්ඨාන සූත්‍රයේ තියෙන දීගං වාස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති රස්සං වාස සන්තෝ රස්සං අස්ස සාමීති පජානාති. මට ඉස්සෙල්ලා ගිය ආස්වාසයේ දිගයි දැන් එන්නේ ප්‍රසවාසයත් එක්ක නෙමෙයි මේ ගලපන්නේ. ඉස්සල තියුණු ආශාසය ප්‍රසවාස ආශාසයත් එක්ක ගලපන. මෙන්න මේකට කියනවා විපරිණාමය කියලා. ඉස්සල ඉරහඳ දෙක ගලපනවා. රාත්‍රී දවල් කියන දෙක ගලපනවා. ඒකලිවල අද රාත්‍රියේ හෙට රාත්‍රියෙන් ගලපනවා. අද දවල් හෙට දවල්ෙන් ගලපනවා. අද පාය පිර හෙට දවල් පිරෙන් ගලපනවා. අද පයන හඳ හෙට පයන හඳෙන් ගලපනවා. අන්නේ විදිහට මේ විභජ්‍ය වාදය තමයි අපි ඉදිරියට ගෙනියන්න හදන එකේ පළවෙනි පළයිර තමයි ඔය නාම රූප පරිච්ඡේඥාන. එතකොට පිම්බීම හැකිලිම කරන එක නම් මේ පිම්බීම මේ හැකිලිමෙන් හොඳට වෙන් කරලා හඳවගන්න. ඒක හරියට කිරි දෝන මිනිසයා කවදාකවත් ඒ කිරි වාදයට ගොම වැටෙන්න අරින්නේ නැහැ. කිරි වාදයට ගෝමූත්‍ර වැටෙන්න අරින්නේ නැහැ. වැටුනොත් කිරි කලයක්ම ඉවර කරන එක ගොම කඳුලේ. කිරි ටික වෙනම ගන්නවා ගෝ ටික ගෝ මූත්‍ර ටික වෙනම යනවා ගොම වෙනම යනවා ඒ තුනටම වටිනාකමක් තියෙනවා හැබැයි කලවම් වුණොත් ඉවරයි කලවම් වුණොත් කද්දාකක් කිරේ පිරිසුදුකම ගෝ මූත්‍රත් එක යන්නේ නැහැ ගෝ මේ ගොම එක යන්නේ නැහැ ඒ නිසා ගොමයි මූත්‍රයි ඔක්කොම ඉන්නේ එකම එළදෙනකින් තමයි අන්නේ ටික වෙන් කළ දැනගත්ත මනුස්සයා විශාල ලාභයක් උපදවනවා අන්නේ වගේ නාම රූප පරිච්ඡේඥානෙදී ආස්වාසි කියන එක මුළු සංසාරෙට තියෙන ඉතාමත්ම වැදගත් කල්යාණ මිත්‍යා බවත් එහි සත්‍ය පිහිටියන එකට ආනාපාන සතිය කියන බවත් ඒකෙදී ආස්වාසි ප්‍රස්වාසි ගලපීමෙන් ආරම්භ කරන මේ ගමන පහු වෙනකොට ආස්වාසින් ආස්වාසයට ගලපනවා ප්‍රස්වාසින් ප්‍රස්වාසයට ගලපනවා දැන් මෙතනදී අපිට පේන්න පටන් ගන්නවා සතිය යම් ප්‍රමාණයකට පණාලන යම් ප්‍රමාණයකට ආනාපානසික මුණට මුණ දාලා හිටියවා පිටින හැම වෙලාවෙම ප්‍රේමයෙන් බලන ආදරයෙන් බලන්න. අනතර කරන්නේ. පිටින දේවල් දිහා බලන්න යන්නේ. කැඩුනත් ආයෙ ගෙනල්ලා මේකේ තියෙනවා. අන්නේම කරගෙන කරගෙන යනකොට බුදුහාමුදුරුවෝ මේ සාරා සංකේ කල්පලක්ෂයක් පෙරම්පල උන්වහන්සේ කියනවා මෙතෙන්ට එනකන් ගෙනාවු සතිය තාම දක්ෂ වෙන්නේ මෝරච්ච ඝන බහල වෙච්ච ආස්වාසිය දකින්න විතරයි. මෝරච්ච ඝන බහල වෙච්ච ඉච්ඡිත වෙච්ච ප්‍රස්වාසිය විතරයි. නමුත් ආස්වාසිය මුලක් කියලා එකක් තියෙනවා ඒක උත්තාමසියු. අගක් කියලා එකක් තියෙනවා ඒක ඉතාමසියු. මේ නිසා ආනාපානේ දැක්කයි කියන්න සබ්බකාය වෙන්න නම් මුලුල්ලම දකින්න නම් මේ ආස්වාසිය මෙතෙන්ද එnde ඉස්සර වෙලා කොතන ඉඳලාද ආවේ කියලා මේකේ මුල බලන ඥාන. ආස්වාසියෙහි මුලත් සමග දැකීම. ප්‍රස්වාසියෙහි මුලත් දැකීම දැකීමයි යෝ ධම්මට්ටි ඥානය කියලා කියන්නේ. වෙන විදිහකට කියනවා නම් විදෙක් ගාවට දොස්තර කෙනෙක් ගාවට මිනිස්සෙක් යන්නේ ජීදරදි කරන අත්දකම් ෆිල්ටර්ම කරලා ලෙඩාට හුස්ම ගන්න බැරි වෙනකොට කඩ බැරි වෙනකොට තමයි ඇස්සගෙන යන්නේ. ගිය ගමන් දොස්තර මහත්තයගේ කර උඩ නගින්. නැගලා කියනවා අම්මෝ දැන් හුස්ම ගන්නත් බෑ අරකට බෑ මේකත් බෑ ඉක්මනට වෙදකම් කරන්න කියලා. උත් දොස්තර මහත්ත දන්නවා මෙතන තියෙන රෝග ලක්ෂණ උනාට දොස්තරට තේරෙන්නේ නැහැ ලෙඩාට තේරෙන්නේ නැහැ උපත්තා කර තේන රෝග මූලෙ. මේ රෝග ලක්ෂණ නැති කරන එක එකක්. එතකොට මේ ගේම් ගම් මේ නෑදෑය ටික නිස්සද්ද කරොත ඇයි? දැන් රෝග මූලික හොයන එක සම්පූර්ණයෙන්ම වෙනස් වැඩක්. ඒ නිසා ඒ රෝගියාට මිනිසුන් ද කියලා පොඩ්ඩක් පැත්තකටලා ඉන්න මම මේක මේ දෙදේට මේ බේත කරන්න ඕනේ. ඕගොල්ලෝ ගිල්ල අහවල් දේ හොයන්නේ නේ කියලා ඔය සිංහල වෙද්දු කරන්නේ එක නැට්ටි ගෙඩි දෙහි හොයන්න පිටක් කරනවා කිව්වා. මේ මොකද හිතියා මහා කරදරේ. එහෙම නැත්නම් ඔය හොයන්න බැරි බෙහෙතක් කියලා කියනවා අමු කඳුරු ගෙන්නේ කියනවා කිව්වා. එනත බැගිටනේ පැත්තකින් මුහුදේ වැලි ගේන්නේ කියලා කියනවා අහසේ තරු ගේන්නේ කියලා ඔය මොකද්ද මේ නෑදෑයින්ගෙන් කරන තියෙන කරදරේ බේරන්න කොන්න වැඩේ දෙහි කියවනම් කොයි එකක් දෙහි තමයි කෙසේ නමුත් ඊට පස්සේ වෙදත් ලෙඩ දාන දොස්තර දාන්නවා ලෙඩගේ රෝග ලක්ෂණ බෙදගම් කරන්න ඕන නැත්නම් මාරාන්තිකයි රෝග ලක්ෂණ බෙදගම් කරාට රෝග මූලෙ හොයනවා කියන එක දවසෙන් කරන්න බෑ ඒකට බොහෝ කල් ගන්නවා ඒක ලෙඩගේ රෝගේ ජීවිතය කැප කරලා වුණක් කරන්න දෙන්නේ නමුත් ලෙඩ වේදා දැනගන්න ඕනේ එහෙම ලෙඩු නිතර නිතර එනවනම් රෝග මූලෙ හොයාගන්න. ඒක වගේ බුදුරජාන් වහන්සේ ওই මිනිස්සු දුක නැති කරන්න කියලා හදන්නේ ওই රෝග ලක්ෂණ නැති කරන්න හදන්නේ. ඒ තාහක් කල් මේ සුසීම කරන වැඩේ තමයි කරන්නේ. අතෙන් යනවා ඔත්තු වල්නවා මෙතෙන් යනවා ඔත්තු වල්නවා කෙටි ක්‍රමයකට දුක නැති කරන්න. මොකද කවදාකවත් කිසි කෙනෙක් ලෑස්ති නැහැ දුක හට ගන්න තැන බලන්න. දුකේ පටන් ගන්න. ඉතින් ඕගොල්ලන්ට සිද්ධ වෙනවා පිළිගන්න මේ රූප ධර්ම කියලා කියන්නේ දුක කියන එක. මුළු රූප ලෝකෙම දුක. අපිට ඕන එහෙම නෙවෙයිනේ. මේ රූප ලෝකේ ලස්සන පැත්තක් තියෙනවා, කැත පැත්තක් තියෙනවා, කටින් දාන වෙනකොට හොඳයි, පස්සෙන් එළියට යන්නේ කාරණේ. එකම දේ තමයි කරකිලා යන්නේ. හැබැයි භෝජන සංග්‍රහවට ඕනේ අමුත්තෙකුට අපි කතා කරනවා. එලි කරන වෙලාවේ කිට්ටුවක් කවුරුත් ඉන්නවට කැමති නැහැ කොහෙද යන්නේ කියලා අහුවොත් එම රහසින් කියලා යන්නේ ඇසිකිලියට. භෝජන සංග්‍රහයට යනකොට අම්මේ ඇඳුම් ඇඳගෙන ලස්සනට ඕන් ගහගෙන ඇඳුම් ආයිත්තම් කරගෙන යන එකම දේ තමයි. ඉතින් ওই වෙනසෙදී මේ මුලට හිත යොදන එක කරව පළවෙනිම ශාස්ත්‍රුන් වහන්සේ බුදුහාමුදුරුවෝ. අනිත් ඔක්කොමලා රෝග ලක්ෂණයට වෙදකම් කරා මුලට ගියේ නෑ. ඒ නිසා බුදුරජාණන්සේ කියන සුසීම උඹ දැන් මෙතෙන්ද ආවේ මෙන්න මේ ලාභ සත්කාර සම්මාන සිලෝක විශේෂයි බුදුහාමුදුරණ තියෙන උඹට නෑ. උඹේ ගෝලියෝ ටික කිව්වේ මොකද්ද? බුදුහාමුදුර ළඟට ගියොත් මේක අල්ලගෙන ඉන්න පුළුවන්. ආවොත් අපිට ලාභ සත්කාර ලබන්න පුළුවන් කියලා. අන්න එතෙන්ද ඵලයක්. ඔබ තමයි තණ්හාව කියන්නේ. ওই තණ්හාව නිසා තමයි මෙහෙවිල්ල තියෙන්නේ කියන්නේ නැතුව කිව්වා. රූපේ බලලා රූපේ තිතිය බලන්නේ. රූපේ කොහෙන්ද ආවේ කියලා බලන්න අපි මෙතන රූපේ කියන්නේ ආස්වාස. වායු පොත්හබ දාතු. ප්‍රස්වාසි. ඉතින් ඒක නිසා යටි ඉරක් ඇඳලා යටින් ලියන්න වෙනවා මේ රූප ධර්ම සියල්ලම දුක්ඛ සත්‍ය කියන. අපි මේ රූපයක් කියන්නේ අඩි පහේ අඟල් නමයක් උසයි මෙහෙම ෂේප් එක තියෙන අරකයි මේකයි කියලා අපි ළඟ තියෙනනේ. අපි නළු නිලියන්ගේ දිගපල්ල දැකලා තියෙනවා සරසගතරේ දාලා තියෙනවා. කටපාඩමින් කියයි කට්ටියට අතන මෙච්චරයි මෙතන මෙච්චරයි කියලා. මේක දුක්ඛ සත්‍ය කියලා දන්නවනම් ඕවා දමාවිත පත්‍රේ. ඔච්චර උඩ දමාවිත මේකේ. නමුත් අපි හිතනවා එයාට හම්බෙච්ච එක සුඛ සත්‍ය මට හම්බෙච්ච රූපේ දුක්ඛ සත්‍ය කියලා. ඉතින් ඒක හදන්න හදනවා. නමුත් බුදුරජාණන් වහන්සේ අර ගෙනියන්න හදන්නේ ආස්වාස ප්‍රසවාස කියන්නේ නැහැ. දැන් රූප ධර්ම ගැන කතා කරලා රූප ධර්මයේ අටගත්තු ධම්මට්ඨේ ඥානෙට ගෙනිච්චෝ. ආශස්වසත හටගත්ත තැන් ඕක තමයි මුළු පටිච්ච සමුපාදෙම ඔච්චරයි. PhD ගන්නවා පන්ති තියෙනවා නානා ප්‍රදේවල් පටිච්ච සමුපාද ගැන විස්තර තියෙනවා. නමුත් මේ රූපේ හටගත්ත තැන ඉතිල රූපේ පිපිලා ආපු හැටි. ආශස්වස ප්‍රත හටගත්ත තැන ඒකට පස්සේ මේ අපිට වැටෙන தත්වෙට ආපු හැටි කියන දෙක දන්නවනම් ඒකට තමයි ධම්මට්ඨ ඥානෙ කියන්නේ. ඉතින් ඒක වේදනාවල සංඥාවල අල්ලන්න අමාරු නිසා අපි ඉස්සලාම රූප ධර්මයේ අල්ලනවා. අල්ලල ඉවර වෙලා එමත්ින් සතිය තීක්ෂණ කරගෙන සුපතිටිත සතියක් වඩටපත් කරගෙන එහෙම දකිද්දි සතිය මේ සමාධිය කඩා ගන්න තු ගියාට පස්සේ අනිවාර්යයෙන්ම වේදනා සංඥා සංකාර කියන නාම ධර්ම වලට යන්න පහසුකම ලැබෙනවා. ඒ පහසුකම ලැබෙන හැටි දැක ගන්න දැන ගන්න පුළුවන් මෙහෙමයි. යම් කිසි කෙනෙක් ආස්වාසයේ මුල බලන්න ගියොත් ප්‍රස්වාසයේ මුල බලන්න ගියොත් ඒක නඩ තේනවා ආස්වාසයේ නිමාවට පස්සේ හිස් තැනක් නොදැනෙන গুপ্ত තැනකට පස්සේ තමයි ප්‍රස්වාසය පටන් ගන්න. දැනෙන තැන ඉඳලා අල්ලාගෙන ගියාට පස්සෙ ප්‍රස්වාසය ඉවර වෙලා ඒක ගෙවුනට පස්සේ අල්ලන්න බැරි গুপ্ত අන්ධකාර වචනින් නගන්න බැරි විඳින්න බැරි සලකුණු තියන්න බැරි සකස් කරන්න බැරි හරහා ගිහිල්ලා තමයි ප්‍රස්වාසය පටන් ගන්න. අන්න ওই ටිකේ තමයි නාම ධර්ම කියන්නේ. එනිසා අපි ගොරෝසු තැනින් පටන් අරගෙන සියුම් තැනට එමිට බස්සගෙන බස්සගෙන සතිය යනවා. සතිය සූදානම් වෙනවා ඒ අරූපී ද්‍රව්‍ය කියන බෑ අරූපී ධර්ම කියයි. අරූපී ධර්ම ධ්‍යාන පුරුෂය. එනිසා හැමදාම ගොරෝසු ආස්වාස්පස්වාසේ පටන් අරගෙන ඒක සියුම් කරගෙන යන්නේක ආස්වාස එක රැල්ල ගත්තොත් මුල බලන්න ඉගෙන ගන්න එක තමයි. කොතනින්ද මේ ආස්වාසේ පටන් ගත්තේ? කොහෙන්ද මේ ප්‍රස්වාසේ ආවේ? ඉතින් එහෙමනම් එලඹ සිටි සීය අප්‍රමාදය පමා නොවන ගතිය හුස්ම ඇති වෙනකොටම එතන බලාන ඉන්න ගතිය සතිමත් වෙන ගතිය අප්‍රමාදී වෙන ගතිය කියන එක තේරුම් ගන්න වෙනවා. අපි දැනට දකින්නේ පමා වෙලා ගොරෝසු වෙච්ච ඝන බහල වෙච්ච හුස්ම. ඒකකට මුල් ටික දකින්න අපි හිත දියුණු කරලා තිබුණේ නැහැ. දන්නේත් නැහැ. දැන් බුදුහාමර කියනවා පුබ්බේව කෝසෝ සීම ධම්මට්ටි ඥානං පච්චා නිබ්බාණං. තන දුසිය මොට යන්නෝනේ නම් ඔබ ඉස්සලා මේකේ තීතිය බලාපන්. ආස්වාසයේ තීතිය බලාපන්. ප්‍රස්වාසයේ තීතිය බලාපන්. තීතිය කියලා මේ සිවුම් වෙන්න වෙන්න අරූපී දව විදියට තමයි යන්නේ. ඒ අරූපී දව වලට යන්න නම් ඒක සිවුම් වෙන්න 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 ඒකට එළඹිලා ලෑස්ති වෙලා ගිහිල්ලා අද මම දෙච්චර දැකා හෙට මීටත් කලින් දකින්න ඕන. මීටත් කලින් දකින්න ඕන කියලා යනවා කියන එක රෝගීක රෝග මූලෙ හොයන වගේ කියලා කියනවා. එහෙම නැත්නම් කියනවා වීඩියෝ එක හයතර තිරෙන්නේ නැති දරුවෙක් හම්බුනොත් එහෙම සත්පුරුෂයෙකුට ඒ දරුවට කණ්ඩ බොන්න තියලා දරුවෙන් අහන උඹේ අම්මා අප්පා කවුද කියලා. ඒ සත්පුරුෂයා දන්න මේ දරුවට තියෙන ලොකුම සැප තමයි මුල හොයලා දෙන එක. ඒ දරුවා දන්නේ නැහැ. අම්මගේ තාත්තගේ නම් දන්නේ නැහැ. ඉතින් දරුවා ප්‍රශ්න කරලා කණ්ඩ බොන තියලා තාත්තා වගේ ඉඳගෙන ඒ දරුවගේ මුල හොයනවා. ඒක තමයි රෝගයක් දැක්කට පස්සේ රෝග ලක්ෂණ දුරු කරාට මූලේ හොයනවා. අන්න ඒ වගේ රූප ධර්මයේ මූලේ හොයන ගතියට අපි කියනවා ධම්මටිච ඥානෙ කියලා. නමුත් ඒක නෙවෙයි. ඒක මේ රූප ධර්ම සම්බන්ධ විතරයි. වේදනාවේ සඤ්ඤා සංස්කාර විඥාන කියන හැම එකේම බලන්න ඕනේ. එතෙන්ไหน බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රේ පුරාවට සුසීම අණ ගහගෙන යන්නේ. ඉතින් අපි ඉදිරි දේශනාවලදී බලමු කොහොමද අපි මේ අපේ ජීවිතයට මේක සම්බන්ධ කරගන්නේ. ඒ වගේම ඉදිරියට තියෙන ධර්ම කොටස මේ ඇති කරගන්න පදනමේ ඉඳගෙන මේ සතියෙන් ඉඳගෙන ඉදිරියට සියුම් කරගන්නේ කොහොමද කියන එක ඉදිරි දේශනාවලදී අපි විතරට ගන්න බලාපොරොත්තු වෙනවා. අද දවසේ මේ ආරම්භක දේශනාව වශයෙන් ඇති කරගත්ත මේ දැනුම් සම්භාරය නිසා තම තමන්ට ධිට්ඨිය ඍජු වීමක්, කාංකා විතරණයක්, නැත්නම් තිබුණු සැක සංකා දුරු වීමක්, ඒ වගේම චිත්ත මනස ප්‍රසීද භාවයක්, නාහව දෙයක් අහන ගතියක්, අහව දෙයක් පිළිසුදුකමක් සිද්ධ වුණා කියලා මම ප්‍රාර්ථනා කරනවා, වේවා කියලා ප්‍රාර්ථනා කරනවා යනුව ඉදිරියට මේ වැඩ කටයුතු කරගෙන යන්න ශක්තිය ධෛර්යය බලය පිණිස මේ ධර්මදේශනාවත් එකසේ හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නියමිත ධර්මදේශනා මෙතනින් නැවත කරනවා. සීල දෙනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.